එතකොට ස්වාමීන් වහන්ස දැන් සුත්තමය හරියට එහෙම ගන්නකොට එතකොට එතනින් කියවෙනවද සත්‍ය දුටුවම වහල්කමට වහල් බව දැක්කහම ඒ කියන්නේ හික්මීමෙන් තමයි එතනින් හික්මෙන්නේ සත්‍ය දිටුවම ඉබේම හික්මීමක් ඇති වෙනවා නේද ස්වාමීන් වහන්ස එහෙමද
සත්‍ය දුටුවම මොකදම කියනකො
සත්‍ය දුත් කියන්නේ සාමාන්‍යයෙන් දැන් දෙයක් ඇති වෙන්නේ මෙහෙමයි කියලා දැක්කම ඒ ඇත කියලා ගැනීම නිසා නම් ඒ කියන්නේ ඇත කියලා ගැනීම ඇති වෙන හැටි දැන ගැනීම වෙන හැටිය දැක්ක තැන ඇත්ත වශයෙන්ම නම් අපිට ඉබේම හික්මෙන්න
පුළුවන්ද කියන
කාරණාවද නේද?
හරි අම්ම ඒක මෙහිම ඇත්ත දකින්න ඕන තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ සුසුසති වුණොත් තමයි දකින්නේ මා හික්මෙන්නේ තථාගතප්ප වේදිතේ සුසුසති සූත්‍රයේ පැහැදිලි කරනවා තථාගතප්ප වේදිතේ තථාගතයන්න් වහන්සේ පවේදිතේ ප්‍රවේදිත දේශනා කරන ධර්මයේ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ කියලා කියනවා ධර්මයයි විනයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හික්මීම ධම්ම විනයේ තථාගත වේදිතේ ධම්ම විනයේ දේශීයමානී අන්න දේශීයමානී කියලා කියන්නේ දේශනා කරද්දී තථාගත අපවේදිතේ ධම්ම විනයේ දේශීයමානී තථාගතයන්න් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය දේශීයමානී දේශනා කරද්දී සුසුසති අහන්න ඕන අන්න යා තමයි මාර්ගයට යමු වෙන්නේ. හරි. එතකොට අර ඒ දිහා මම බලන් හිටියොත් ඒක තථාගත ඒක මම දිහා මම බලන්න ඕන. හැබැයි මට අයිතියක් නැහැ මම බලන්න. ඒක දිහා බලන්න. ඒක මම බැලුවොතින් මට ඕන හැටියටනේ දකින්නේ. එතකොට මම ආයි වෙන දෘෂ්ටියකට යනවා. තථාගතප්පවේදිතේ ධම්මවිනී දේශීමානී සුසුසති. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනයට අනුවම ශ්‍රවණය කරලා ඒ අනුව සුසුසතිනේ අහන්න ඕනනේ. ඒ අහද්දී මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීමෙන් තමයි අන්න දැකීම වෙන්නේ. එහෙම නැතුව මට අවශ්‍ය විදියට බැලුවොත් මට කියන්නේ මට හුරු විදියට ඒක ආමේ කියන්නේ මේකනේ කියලා එහෙම මම බැලුවොත්ින් අන්න එතනදී අවුල් වෙනවනේ. එතෙන්දී
එතකොට මම වහල් බවේ
අන්න හරි. එතකොට මම වහල් බවට වැටෙනවා.
ඒක බොහොම පින්තරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි තිරුවන් සර්ණයි.
තිරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ මේ සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරෙන් ස්වාමීන් වහන්ස මේ සම්මා දිට්ඨි සූත්‍රය සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙන්නේ. එහෙදි එතනදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලයේ කුමක්ද කියලා දන්නවනම් අකුසලයේ මූලයේ කුමක්ද කියලා දන්නවනම් කුසලයේ කුමක්ද කියලා දන්නවනම් කුසල මූලයේ කුමක්ද කියලා දන්නවනම් මෙපමණකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්මා දිට්ඨිය ඇත්තෙක් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර දැන් මේක දැන් දස අකුසල් මේ මොනවද මේ අකුසල් මොනවද කියලත් මේ සූත්‍රයේම සඳහන් වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාම මිත්‍යාචාරයේ, මුසාවාදයේ, පිරුස ආදී ඒ වගේ කර්මු 10ක් සඳහන් වෙලා තියෙනවා. එතකොට කුසලය කියන්නේ මේකෙන් වැළකීම, වැළකීම කියලත් සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ දැන් මේක දැන් අපි මේ ධර්මයේ සූත්‍රය කියවලා දැන් අපි දන්නවා මේකයි මේ අකුසලේ මේකයි මේ ටික හැදෙන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන එකත් අපිට ඒක තේරෙනවා ස්වාමීනි. ඒ වුණාට මේ අර සම්මා දිට්ඨිය ඇති වෙන්නේ මේක මොකක් හරි අපේ සිතන විදිහේ වරදක්ද ඔබ වහන්සේට ඒක මොකක්ද ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්ද
තේරුවන් සර්නේ ලාල් මහත්මයා මම ප්‍රශ්න ඇහුවට කමක් නැහැ නේද
කමන්නේ ස්වාමීන් වහන්සේ කමන්නේ
හරි ඔහොම ඉන්න මේ අන්මියුට් නොකරින් මම මෙතනින් ඇහුවටින් මේ වෙලාවේ ඔබතුමා සතුන් මරමින්ද ඉන්නේ
නෑ ස්වාමීන් වහන්සේ නැහැ
එහෙනම් එහෙනම් ඒ දැන් සතුන් මරීමෙන් ඈත් වෙලා නම් එහෙමනම් මේ සූත්‍රයේ හැටියට ඔබතුමාට මොකද්ද ලැබෙන්න ඕන මිත්‍යා දෘෂ්ටියද සම්මා දිට්ඨියද
සම්මා දිට්ඨිය
හරි එතකොට මේ වෙලාවේ තියෙනවා වගේ අදහසක් එන්න ඕන නේද හරිනම්
ඔව් මේ සූත්‍රය අනුව එන්න ඕනේ ස්වාමීන් වහන්සේ
අන්න හරි සූත්‍රය අනුව කියන්නේ සූත්‍රය බලලා අපි ගත්ත අදහසට අනුව එතකොට දැන් මේ වෙලාවේ හොරකම් කරමින්ද ඉන්නේ
ඒත් නෑ ස්වාමීන් වහන්සේ
ඒත් නෑ දැන් බොරු කියමින්ද පරුස වචන කියමින්ද හිස් වචන කියමින්ද ඉන්නේ
නෑ එහෙමත් නෑ ස්වාමීන්
වහන්සේ එහෙමත් නෑ එහෙනම් සූත්‍රය කියන්නේ අපි ගත්ත අදහසත් එක්ක එහෙමනම් අපි සම්මා දිට්ඨියේ ඉන්න ඕන කියන ඉන්න ඕන හරිනම් නේද
හරිනම්
හරි දැන් ඔබතුමාට අදහසක් තියෙනවා එහෙනම් මේ සූත්‍රයේ හැටියට නම් එහෙනම් මෙහෙම වෙන්න ඕන කියන අදහස් තියෙනවා නමුත් එහෙම නෙවෙයි කියන මේ එහෙමනම් ඉතින් මේ ලෝකේ ඉන්න හැමෝටම මේ සම්මා දිට්ඨියට පැමිණෙන්න ඕන කියන අදහස දැන් මේ වෙලාව වෙනකොට හැමෝම මේ ප්‍රාණඝාත කර නැහැ හැමෝම මේ හොරකම් කර නැහැ හැමෝම මේ කාම මිත්‍යාචාරයේදීදී නැහැ හැමෝම බුරු කීවේ නැහැ. එහෙමනම් ඒ හැමෝම සම්මා දිට්ඨියේ ඉන්න ඕන. ඒ අදහසේ හැටියට. අන්න. එහෙමනම් මේ දැන් එහෙමොත් පොඩි ළමයි, චූටි ළමයි ඉපදිච්ච ගම.
ඔව් ඒගොල්ලෝ නෑනේ ස්වාමීන් වහන්සේ.
නැහැනේ. එහෙනම් එයාලා සම්මා දිට්ඨියේ ඉන්න ඕන. එහෙමනම් මේ එතකොට අපි නිෂ්ක්‍රීයව ඉන්නවා වගේ තැනක් නේ. අපිට එහෙමොත් ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදාවක් ක්‍රියාවක් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ ඒ අදහසයි දැන් සූත්‍රයේ තියෙන අදහසයි අදහස් දෙකක්ද කියන කාරණේ තමයි ලාල් මහත්තයා මේකෙදි අහන්නේ. එහෙම නේද? හරි. හරි. ඒකට අදහස ගත්තොතින් මහත්මයා දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රය අරගෙන තියෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලාට කියලා දීමක් එක්කනේ. එතකොට මේක පැහැදිලි කරන යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති. එවැත්නි යතෝ යම් කණේක අරිය ශාවකෝ. දැන් මේ කවුද මේ කතා කරන්නේ? පෘතජ්ජනේ ගැනද අරිය ශාවකෝ ගැනද?
අරිය ශාවකයා
තමයි අකුසලංච පජානාති. අකුසල් දන් මනානුවණින් දකින්නේ පෘතජ්ජනය නෙවෙයි ආර්ය ශ්‍රාවකයා කියලා තියෙන්නේ. එහෙනම් පෘතජ්ජනයටද ආර්ය ශ්‍රාවකයක්ද? ආර්ය ශ්‍රාවකයට නේ. අන්න බලන්න එතනින් අදහස එනෝනේ. පෘතජ්ජනය නෙවෙයි නම් මේ කියන්නේ. මේ කතා කරන්නේ ආර්ය ශ්‍රාවකයා. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. අකුසලයයි අකුසල මූලයත් පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. කුසලයක් දන්නවා කුසල මූලයක් දන්නවා. එත්තාවතාවිකෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ටි මෙතකින්ම ඇවැත්නි මෙතකින්ම ආර්ය ශ්‍රාවකයයි සම්මාදිට්ටිය යුක්ත වෙන්නේ උජ්ජගතාස දිට්ටි එයාගේ දැක්ම ඍජු වුණා ඇද නෑ වංක නෑ ප්‍රවංක නෑ නැමිර නෑ කොට දැක්ම ඍජුයි කියනවා ධම්මේ අවිච්ඡප්පසාදේන සම්මන්නාගතෝ අන්න ධර්මයේ අවිච්ඡප්පසාදේ කියලා කියන්නේ මේ එතෙන්ට කියන මේ ප්‍රසාදය අවිච්ඡ ප්‍රසාදය ඒක මේ හෙල්ලෙන පැහැදීමක් නෙවෙයි සෙලවෙන එකක් නෙමෙයි කියලා කියනවා සමන ආගතෝ ඉමන් සද්දමන්ති එයා මේ ශ්‍රද්ධර්මයට ආව කෙනෙක් කියලා කියනවා එහෙනම් ලාල් මහත්තයා මෙතෙන්දී කියන්නේ පුතර්ජන භූමියේ ඉන්න කෙනාට කියන කාරණයක් එක නෙවෙයි මෙතන මේ සූත්‍රයේ මේ කුසලං අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති කියලා කියන්නේ අපිට නෙවෙයි, ආර්ය ශ්‍රාවකයන්ට තමයි. ඒ ආර්ය ශ්‍රාවකයට දෘෂ්ටි ඍජු වුණා, ධර්මයේ නොසෙල්ලෙන ශ්‍රද්ධාවට පැමිණියා, ආගත නොසෙල්ලෙන ශ්‍රද්ධාවෙන් සමන්නාගතයි මෙම සද්ධර්මයට පැමිණියා කියන්නේ. එනනම් අපේ මට්ටමට කියන්නේ මේ ආමන්ත්‍රණය මේ විස්තර කරන්නේ ආර්ය ශ්‍රාවකයා ගැනයි. කතමං පනාවසෝ අකුසලං, මොකද්ද මහණනි අකුසලය කියලා කියන්නේ? කතමං අකුසල මූලං, මොකද්ද අකුසල මූලය කියලා කියන්නේ? කතමං කුසලං, මොකද්ද කුසලය? කතමං කුසල මූලං, මොකද්ද කුසල මූලය කියලා කියන්නේ? අන්න එතකොට අපේ ලාල් මහතේ ඔක්කේ තේනවා, ඔය පානාතිපාතකෝ පනාවසෝ අකුසලං. අන්න බලන්න, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් දැන් අපි කරන්නේ මොකද්ද? පානාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි. නේ අන්න මම මේ පාරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. මම පාරපණ නැසීමෙන් අන්න එහෙනම් එතෙන්දි දැන් මේකේ තියෙන්නේ මම පානාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි කියලා නෙමෙයි. පානාතිපාතෝ කෝ ආවසෝ අකුසලං, ප්‍රාණඝාතයේ අකුසලයක් කියලායි දක්වලා තියෙන්නේ.
එහෙමයි.
අන්න එතකොට මේ අන්න දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වට පස්සේ පරපණ නැසීමෙන් වෙන්වීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි කියලා මම වෙනම ශික්ෂාපදේ සමාදන් වෙනවා. මමත් ඉන්නවා, ප්‍රාණීනුත් ඉන්නවා. ඒ මම ප්‍රාණීන්ගේ දිවිතොර කිරීමේ ශික්ෂාපදයක් මම සමාදන් වෙනවා කියලා ඉන්න ලෝකයක ඉන්න සතුන් මැරීමෙන් වෙන්වීමේ ශික්ෂාපදේ සමාදන් වෙනවා කියන එකක් තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. ලෝකේ ජීවත් වෙන අපි ඒ කියන්නේ ඒ අකුසලයන්ගෙන් වෙන් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කරලා තියෙනවා. මොකද ඒක නිරාගාමී වෙන තිරිසංගාමී වෙන කෙනෙක්. අපි අගතියට ඇදලා දාන අකුසල කර්මනේ, නරක දේවල්නේ, නරක ක්‍රියානේ. හැබැයි එතන මහත්මයා ලෝකයේ ජීවත් වෙන කෙනෙක්ට කියලා දෙන ජීවත් වෙන කෙනෙක් ආරක්ෂා කළ යුතු සිල්පද. හැබැයි ඒක නෑ කියනව නෙවෙයි, ඒක කළ යුතුයි. අපි ජීවත් වෙනකොට ඒ ටික ආරක්ෂා කළ යුතුයි. යුතුයි කියන්නේ යුතුමයි. හැබැයි මෙතෙන්දි මේ කියන දෙන්නේ පානාතිපාතාකෝ ආවසෝ අකුසලං, ප්‍රාණඝාතය කියලා කියන්නේ අකුසලයක්. අන්න එහෙනම් මෙතෙන්දි දැක්ම වෙනස්.
ඔව් එහෙමයි.
සතුන් පරපණ නැසීමෙන් වෙන්වීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි කියන එකයි පරපණ නැසීමෙන් වෙන්වීම කියන එකයි කියන්නේ දෙක.
එහෙමයි.
දැන් අපි හිතමු ඔන්න දැන් පහනක් තියෙනවා, ලයිට් පහනක් තියෙනවා, පළගෙටියු දෙන්නෙක් ඉන්නවා. පළගෙට මේක මේ නිකන් කතාවක් නිදසුණක් හැටියට මේක කියන්නේ සත්‍ය කාරණයක් හැටියට ගන්න එපා, උපමාවක් වෙන නිසා. ඔන්න මේ ඒ පළගෙටියු දෙන්නම ඈතින් පහන ළඟින් කිට්ටුවෙන් පහන තියෙනවා, පළගෙටියු දෙන්නෙක් ඉන්නවා. ඕකේ, මේ පළවෙනි පළගෙටියා එයා මොකද්ද කරන්නේ? එයා පහනට පනින්නෙත් නැහැ. පළවෙනියා දෙවෙනියා පහනට පනින්නෙත් නැහැ. එතකොට පළවෙනි පළ ගැටියා මේ පහනට පනින්න ඕන. හැබැයි පැන්නොත් පිච්චෙයි කියලා. මොකද කලින් ගියපු කට්ටිය පැනපු කට්ටිය පිච්ච චකටිය තිනු පල්ලෙන් පහන යටින් වැටිලා දෙවිල ගිහින්න. එයා ආසයි බයයි. එයා ආසයි, ඒ කියන්නේ පහනට පනින්න ආසයි, හැබැයි බයයි. බය නිසා එයා ඉන්නවා. ඔන්න පළවෙනියා. පළවෙනි පළගැටිය. දෙවෙනි පළගැටියෙක් ඉන්නවා. එයා මේ ආසත් නැහැ, බයත් නැහැ. මේ කියන්නේ මොකද? එයාට මේ පහනට පැනීමේ අවශ්‍යතාවයක් නෑ. එයා නුවණින්ම දන්නවා, පේනවා මගේ කට්ටිය මේ පැනලා පිච්චිනා කර වෙලා වැටිලා තියෙන්නේ. එයාට නුවණක් තියෙනවා, දෙවැනියට පනින්න ඕනම නෑ. හැබැයි එළියෙන් බලන් ඉන්නකොට අපිට පේන්නේ පළවෙනි පළඟෙටයයි දෙවෙනි පළඟෙටයයි දෙන්නම ආයේ දෙන්නම පණින් නැතුව ආරක්ෂා වෙනවා කියලා. පළවෙනි පළඟෙටය මොකද්ද? එයා පණින්නේ නැති වුණාට හැබැයි පැන්නොත් විනාශ වෙනවා. වාරණයක් දාගෙන තියෙන එක හොඳයි, පැන්නොත් විනාශ වෙනවනේ. විනාශ හැබැයි එයාට පණින්න ආසයි, ආශාව තියෙනවා. හැබැයි තමන්ගේ තමන්ට නරකක් නොහොඳක් වෙයි කියලා සොයන් වාරණයක් දාගෙන තද විදිහට තද කරගෙන ඉන්න පණින්නේ නැතුව. ඒක එකක්. හැබැයි දෙවෙනි පළඟෙටියා අවබෝධයෙන් පණින්නේ.
එහෙමයි.
අන්න එතකොට පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක අන්න අර පළවෙනි පළඟෙටිය වගේ පැන්නොත් විනාශ වෙයි ආසයි. ඒ වුණාට වාරණ දාගෙන රැහැනින් ගැට ගහගෙන ඉන්නවා. හැබැයි හිතින් කැමති. හැබැයි ශික්ෂාපදයක් දාලා ගැට ගහගත්ත නිසා එයා පණින්නේ විනාශ වෙන්නේ නැහැ. හැබැයි යා වැඩිනවත් පැන්නොත් ප්‍රතිපදාවකට යන්න බෑ. හැබැයි සොයන් වාරණයක් දාගෙන ඉන්න එකම එයාට මත්තේ අනාගතයට උපකාරකයි. මොකද උපකාරක වෙන්නේ එයාට පුළුවන් නුවණක් ආවටින් මේ නොපිච්චී ඉන්න. අන්න ඒ වගේ තමයි මෙතෙන්දි මේ ධර්මහන්තය මෙතෙන්දි මේ පානාතිපාතා කෝ ආවසෝ අකුසලං අරෙහෙම කියන්නේ. දැන් මෙතනක් තියෙනවනේ. දැන් මෙතන ශික්ෂාපදයේ තමන් රකින්න මේ සමායන මේ අපි දැන් රකින්නවනේ. ඒක නරක නෙවෙයි. තමන් රකින්න එක. තමන් රකින්න ශික්ෂාවක් තියෙන එතන. හැබැයි මෙතෙන්දි මේ ආර්ය ශ්‍රාවකයේගේ ශික්ෂණයකුත් තියෙනවනේ. අන්න එයා අචිද්දේහි අකණ්ඩේහි අසක බලේහි එහෙම කියලා විඤ්ඤෝපසතේ ඔහොම කියලා මේ තියෙන බුජිස්සේහි කියලා. අන්න එතන සීලය එතන සංවරය මොකද්ද? දාස භවෙන් තොරයි. දාස භවෙන් තොරයි කියන කියන්නේ දැන් ලෝකේ ජීවත් වෙන කෙනා තමන් රැකීම පිණිසයි සංවරයකටපත් වෙන්නේ. අන්න එයා දාසයෙක් වෙලා. කාටද? තමන්ට දාසයෙක් වෙලා. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක්ගේ සීලය ගත්තට පස්සේ ආර්යකාන්ත සීලයක් ගත්තට පස්සේ එයාගේ ශික්ෂණය බුජිස්සේහි දාසභාවයෙන් තොරයි. මොකද තමන් රැකීමේ අරගලයක් එතන නැති නිසා. එහෙනම් මේක ක්‍රමවේද රටාවන් දෙකක්. අනේ අදහසින් ගත්තට පස්සේ හරි. මෙතනදි ලෝකයේ තුල ප්‍රකට වෙන කාරණාවන් පැහැදිලි කරපු කාරණා ඒකේ තියෙන්නේ වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන තියෙනවා. මේකේ දක්වන තියෙන්නේ පානාතිපාතකෝ අකුසලං කියලා කියනවනේ. අන්න ඒක එකක්. නිවීමත් එක කතා කරනකොට සල්ලේක සූත්‍රය වගේ මට මතක. සල්ලේක සූත්‍රය පැහැදිලි කරනවා පළවෙනි ධානය නිවීමක් නෙවෙයි. හැබැයි පානගතෙන් වෙන්වීම නිවීමක්. වෙන්වීම කියලා කියන්නේ කරන්නෙම නැහැ. වෙන්නේ නැහැ. දැන් ප්‍රථම ධානය නම් ඇවිල්ලා ජීවත් වීම ගැන කතා කරනවනේ. හැබැයි ඒකේ වාසය කිරීමක් එක කතා කරනවා. සල්ලේක සූත්‍රයේ පැහැදිලි කරන පානාතිපාතා විරමණේ නැත්තම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියලා කියන්නේ කෙරෙන්නේ නැහැ කියන තැනත් එක. කෙරෙන්නෙම නැහැ. එහෙම කතාවක් නැහැ. අන්න ඒ වගේ කාරණා දෙකක් එකයි මෙතන පැහැදිලි කරන්නේ. එතෙන්දී පැහැදිලි කරන සූත්‍රයේ තියෙනවනේ ඒක තියෙනවනේ ditthiya dhamme ඒක යතෝකෝ අරිය ශාවකෝ එවං කුසලං ප්‍රජානාති. මෙන්න මේ විදිහට කුසලයක් ගන්න අකුසලයක් දැනගන්නවා, කුසල මූලයක් ගන්නවා අකුසල මූලයක් දැනගන්නවා, කුසලයක් ගන්නවා කුසල මූලයක් ගන්නවා. සෝ සබ්බසෝ රාගානුසයං පහය. ඔහු සියලු රාග අනුසය රාගයේ ඇලීමෙහි ලැබ ගැනීම ප්‍රහාණය කොට පටිගානුසයං පටි විනෝදෙත්තා. යැටීමෙහි ලැබ ගැනීම ඈත් කරන අස්මීති වෙමි කියන දිට්ඨිමානෝසයන් සමූහනිත්වා. එහෙනම් මෙයාට දැනට තියෙන්නේ මොකද්ද? මේ කතා කරන ආරිසාවට අයමහමස්මීති මේ මම වෙමි කියන දෘෂ්ටිය නැහැ මෙයාට. හැබැයි අස්මීති දැන් ආරිසාවකයාට මේ මම වෙමි කියන එක නැති වුණාට අස්මීති කියලා මඤ්ඤිතියක් අධිගතයක් වෙමි කියන මැනීමක් තියෙන තාම ඊතර වෙච්ච නැති නිසා අන්න ඒ නිසා අස්මීති දිට්ටි මානානුසයන් සමූහනිත්වා අස්මීති කියලා දිට්ටි මා දැකීමෙන් මැනීමේ ලැබ ගැනීමක් තියෙනවා ඒ සමූහනිත්වා අයින් කරලා අවිජ්ජං පහය අවිද්‍යාව දුරු කරන විජ්ජං උපාදෙත්වා විද්‍යාව උපදවන දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝති දිටු දෙහැමීම දුක කෙලවර කරනවා කියන එත්තාවතාපිකෝ අරිය ශාවකෝ එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිය උති එතකින්ම ආර්ය ශාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි උජුගතස්ස දිට්ටි දැක්ම ඍජුණා කියන ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගරෝ ධර්මෙහි නොසෙල්ලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා ආගතෝ ඉමන් සද්දම්මන්ති මේ සද්ධර්මයට ඇමිනියා කියලා කියනවා. එතකොට ලාල් මහත්තයා මෙතන පරියාය දෙකක් ඔබතුමාගේ ප්‍රශ්නේ හරි සාධාරණයි. ලෝකයේ තුර ජීවත් වෙද්දී දස කුසලෙන් වෙන්නීම සහ ඒක හරියට අර මේ පහන් එළියට පනින්න ආසාව තිබෙන නමුත් පිච්චිලා මැරිලා විනාශ වෙන නිසා මේ සොයන් වාරණයකින් යුක්ත වෙන පළගිටිය වගේ දෙවෙනි දැන් මෙතෙන්දී දස කුසලෙන් වෙන්වීම කියලා කියන්නේ ඇත්තටම අවබෝධයෙන්ම මේ පහනට නොපෙනින් එක. ඉතින් එයා මොකද කරන්නේ? මේක කොච්චර කතාවක් තිබුණත් මැරෙනොනේ පහනෙන් අයින් වෙලා යනවා. වැඩන්නේ කියලා එයා දෙවෙනි පණගෙටිය යන්න වගේ. එතකොට මේක පරියාය දෙකක් ලාල් මහත්මිය අදහසාවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ උපවාසිකේ උදාහරණේ නම් අන්තිතාමත් සුදුසු උදාහරණයක් කිව්වේ ස්වාමීන් වහන්සේ ඒක අර වචනෙන් කිව්වට වැඩිය ඒ උදාහරණයෙන් හුඟක් පැහැදිලි වුණා. එතකොට ස්වාමීන් වහන්සේ මේකේ මේ අරිය ශාවකෝ කිව්වහම ඒ අරිය ශාවකයා කියන්නේ සම්මාදිට්ඨියේ ඉන්නේ කෙනෙක් නෙවෙයිද?
ඔව් අරිය ශාවකෝ කියන්නේ නිතරම මහත්මයා සුතව ආරිය ශාවකෝ ඇසෝ කෙනා තමයි ආර ශාවකයෙක් වෙන්නේ සම්මාදිට්ඨියෙන් යුක්තයි. එතකොට එයාටත් උපකාරක වෙන්නේ මේ කියන්නේ මොකද්ද එයා දැන් ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය ශ්‍රාවකයාත් එතර වෙලා නැහෙනේ ලෝකේ ඉන්න කෙනෙක් නේ.
එහෙමයි.
ඕ ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා දැන් ආර්ය ශ්‍රාවකයා කියනකොට ආර්ය ශ්‍රාවකයෝ කීප දෙනෙක් ඉන්නවනේ. දැන් ආර්ය ශ්‍රාවකයෝ මේ කවුද සෝතාපන්න කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක්. සක්පුදාගාමි කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක්. අනාගාමි කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් නේ. ආර්ය උතුම් ශ්‍රාවකේ පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා. මේ රහතන් වහන්සේ තමයි හතරවෙනි ශ්‍රමණයා කියලා කියන්නේ. රහත් උනාට පස්සේ තමයි අන්න මේ දැන් දැන් සත්‍ය දැන් සෝතාපන්න ශ්‍රාවකයා ගමු. එයාට ඒ උත්තමයාට සත්‍ය ඥානය තිබුණට කෘත්‍යයක් තියෙන කරන්න දෙයක් තියෙනවා. රහතන් වහන්සේ තමයි කෘත වෙන්නේ. සත්‍ය කෘත්‍ය කෘත කරලා ඉවරයි. සෝතාපන්න උත්තමයාත් ඇයි සසර ගමන් කරනවනේ? මේ ඕ ඒ කියන්නේ මේ ජීවිතයේ සෝතාපන්න උත්තමයාත් මේ ජීවිතේම ඇතැම් වෙලාවට රහත් වෙන්න පුළුවන් තවදුරටත් ප්‍රතිපදාවේදී නේ ඒ උත්තමයන්ට ඒක බීජී කියලා කියනවා. ඒක බීජී මේ ජීවිතේදීම සමහර උත්තමයේ බව හතකට මෙහා කියන්නේ දෙකක් වෙන්න පුළුවන් තුනක් හතරක් පහක් හයක් වෙන්න පුළුවන්. ඒකට ඒ උත්තමයන්ට කියනවා මේ කෝලංකෝල කියලා. සමහර උත්තමයන් සත්තක්කත්තු පරම කියලා බව හතක් කරා යන අයත් උත්තමයන්ට ඉන්නවනේ. අන්නේ ඒ උත්තමයන්ට කියන්නේ සත්‍ය ඥානිය යුක්ත වුණාට මිකල යුත්තක් තියෙනවා තව දුරටත්. රහතන් වහන්සේට විතරයි කියන්න පුළුවන් කීනා ජාතිය ජාතියේ ෂේ වුණා. උසිතම් බ්‍රහ්මචරියන් බ්‍රහ්මචර්යාව වසල ඉවරයි නේ. කීනා ජාති පුස්තම් බ්‍රහ්මචරියන් ඔය විදිහට නාපරං ඉත්තත්තා යති පජානාති මට ආපහු මත්තේහි යමක් කරන දෙයක් නැහැ කියලා එහෙම අදහසක් ඒ විදිහට කතා කරන්න පුළුවන් රහත් උතුමන් රහතන් වහන්සේලාට විතරයි.
එහෙම ස්වාමීන් වහන්සේ දැන් මේකෙදි තවත් චුට්ටක් පැහැදිලි කරනවා නම් දැන් අකුසල මූලංච පජානාති කුසල මූලංච පජානාති කියනකොට අර කොහොමද ඒක මෙතනට පොඩ්ඩක් සම්බන්ධ වෙන්නේ කියලා. දැන් අකුසලයේ දන්නවා මූලයේ කොහොමද ලෝභ ද්වේෂ මෝහ කියන එක. එහෙම එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි. ඇත්තටම මේ කියන්නේ මේ ගහක් අරගනිමු. ගහක මුල් තිබුණොත් ඒ මුල් තිබුණොත් ඒ ගහේ අතු හැදෙනවා. අතු වල ඉති හැදෙනවා. ඉති වල ඉති වල කිනිති හැදෙනවා. කිනිති වල මල් හැදෙනවා. මල් වල ඵල හැදෙනවා නේ.
එහෙමයි.
අර ඒ උපමාව අදහසක් ගන්නකෝ. එතකොට මේ මෙතෙන්දි මෙන්න මේ අකුසල මූලය ඉන්නේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි හැටියට තමයි ඉන්නේ. ඒ මුල් ආරලා ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉවත් කරන්න මම නෙවෙයි බුද්ධ වචනේට අනුව තමයි ඒක කරන්න අවශ්‍ය වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ලෝභය ද්වේෂය මෝහය නැත්තම් ඇති වෙන්නේ නැහැ කියලා මම අහලා තියෙන ස්වාමීන් වහන්සේ. මේ එතකොට මෝහය කියන එක චුට්ටක් විස්තර කළා දෙන්න ස්වාමීන් වහන්සේ.
මෝහය කියන්නේ මෝඩකමනේ, නොදන්නාකම. ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය ගැන ලස්සන ගාථාවක් තියෙනවා මේ උදානවලද. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ. දැන් මෝහය මෝඩකමින් යුක්ත වෙච්ච. ඒතකොට මෝහය ගැන කතා කරන්නේම ලෝකයත් එක්ක. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ. ලෝකය මෝහයෙන් සම්බන්ධ වෙලා නම් ඉන්නේ. අන මෝහයෙන් යුක්ත කෙනාගේ ලක්ෂණ මොකද්ද? බබ්බ රූපෝ දිස්සති. හැම දෙයක්ම බෞවිස රූපයෙන් ඇති බවෙන් තමයි දිස්සති දකින්නේ. එහෙනම් මෝහයෙන් සම්බන්ධ වෙච්ච ලෝකයේ ඔක්කොම දෙනා මොකද කරන්නේ? ලෝකයෙන් සම්බන්ධ වෙච්ච මුල් ලෝකයේ ඔක්කොම දෙන බබ්බ රූපෝව දිස්සති බෞවිස රූපයෙන්. හැම දෙයක්ම ඇති බවට තමයි දකින්නේ. නැති බවින් හෝ ඇති බවින් තියෙනවා කියන දැක්මින් යුක්ත වෙනවා. ඒ කියන්නේ තියෙනවා කියලා ලෝකයේ මෝහයෙන් විරුණට සම්බන්ධ වුණාට පස්සේ හැමදේම තියෙනවා කියලා තමයි දකින්නේ. උපදි සම්බන්ධිනෝ බාලෝ. බාලයා උපදි සම්බන්ධිම පැවැත්මත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෝහයෙන් යුක්ත වෙච්ච කෙනා තමසා පරිවාදිතෝ. මෙන්න මෙයා මොකද්ද වෙන්නේ? තමසා කියන්නේ හොඳකාරයෙන් වෙහිලා තමයි ඉන්නේ. හොඳයි මං කියව මෝහයෙන් යුක්ත කෙනාගේ ලක්ෂණ ටිකන්නේ මෝහ සම්බන්ධිනෝ ලෝකෝ. ලෝකේ මෝහයෙන් සම්බන්ධ වුණාට පස්සේ බබ්බ රූපෝ දිස්සති. හැමදේම ඇති බවට තමයි දකින්නේ. උපදි සම්බන්ධිනෝ බාලෝ. උපදි කියලා කියන්නේ පැවැත්මත් එක්ක සම්බන්ධ වෙච්ච බාලෝ. බාලයෝ තමසා පරිවාරතෝ. තමසා කියලා කියන්නේ අන්ධකාරයෙන් වැහිලා තමයි ඉන්නේ. සස්සතෝ විය කායති. එයාලට හැම තිස්සේම දැනෙන්නේ සස්සතෝ විය ශාස්වත කියලා තමයි කායති වැටහෙන්නේ. ඔය ඔක්කොම වෙන්නේ මෝහයෙන්නේ. හැබැයි ලාල් මහත්මයා උතෙන්ද කියනවා පස්සතෝ නත්ති කිංචනං. පස්සතෝ කියන්නේ දකින්නාට නත්ති කිංචනං. එහෙනම් මෝහය නැති වෙන්නේ මොකෙන්ද? මෝහය නැති වෙන්නේ පස්සතෝ දකින්නාට නත්ති කිංචනං. ඔය කිසි කතාවක් කතාවක් නැති වෙලා යනවා. අන්න එහෙනම් දකින්නයි ඕන. අන්ධකාරයකට ආයන්න ඕන හිරු කිරණක්නේ. හිර පැවුවට පස්සේ අන්ධකාරය දුර වෙනවනේ නේද? ලෝකේ තියෙනවා ආලෝක හතරක්. අග්ගිපබා, චන්ද්‍රපබා, සූර්යපබා, පඤ්ඤාපබා. ඒ කියන්නේ අග්ගිපබා කියන්නේ ගින්දරින් හටගන්න ආලෝකය. ගින්දරින් හටගන්න ආලෝකයට වඩා එළියයි මොකද්ද? චන්ද්‍රපබා. හඳින් ඇටෙන ආලෝකය. ඉතින් හැමදේම සඳපායන් නැහැනේ. හඳටත් ආලෝකයට වැටෙන්නේ ඉරෙන්. දැන් ඉරක් අරගත්තත් ඉරකටත් දෙන්න පුළුවන් උපරිම ආලෝකයක් තියෙනවානේ. දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලය ගත්තත් මේ මන්දාකිණියේ පුංචි තැනක්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයටත් තියෙන්නේ. අපි ජීවත් වෙන මන්දාකිණියේ. හැබැයි ඒ සූර්ය ප්‍රභාවටත් වඩා ඉරපායන්නේ අපිට දැන් රෑ නී ලංකාවේ. ඉතින් දැන් ඉරේ එළිය නෑනේ. හැබැයි ඔయిత එහා මේ අනන්තෝ සබ්බතෝ පබං කියන්නේ කෙලවරක් නැති ආලෝකයක් තමයි ප්‍රඥා ප්‍රභාව කියලා කියන්නේ. ප්‍රඥාවේ ආලෝකය. අන්න ඒ ප්‍රඥාවේ ආලෝකය වැටෙනවා කියන්නේම අන්න මෝහය කියන ගණන් දුර නැති වෙන ආලෝකයේ උදා වෙන හැම පැත්තක්ම දකින්න පුළුවන්. එහෙනම් එතෙන්දී අපට උපකාරී වෙන්නේ ප්‍රඥාවේ ආලෝකය වැටීමමයි. ඉතින් ඒ නිසා අපි කළ යුත්තේ මහත්මා අර ප්‍රඥාවට අවශ්‍ය වෙන අර අවශ්‍ය වෙන කාරණා ටික ප්‍රතිපහසුකම් ටික සම්පාදනය කිරීම තමයි අපි කළ යුතු කාරණාව වෙන්නේ. තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ඔය ආලෝක සම්බන්ධව ඒ කියලා තියෙන්නේ කොහෙද සූත්‍රයක් මොකද්ද ස්වාමීන් වහන්සේ?
ආලෝකය ගැන කියන්නේ චතුපබා වගේ සූත්‍රයක් තියෙනවා. චතු අබා හෝ චතු පබා සංයුත්ත නිකායේ එක පොත් වහන්සේ තුල තියෙන ආලෝක හතරක් ගැන. එහෙම නැත්නම් අංගුත්තර නිකායේ හතර කොටසේ වෙන්න ඕන. ඔය දෙකෙන් එක මට නිච්චි නෑ. අබා වගේ සූත්‍රයක්. චතු පබා හෝ චතු අබා කියන තියෙනවා. ප්‍රභා කියන්නේ ආලෝකය, අබා කියන්නේ ආලෝකයටමයි. ඔය නම් දෙකෙන් එකක් තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ චතුත්ත නිපා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ හෝ චතුක්ක නිපාත තමයි මතක විදිහට තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ කිව්වේ මේ සෑම දෙයක්ම ඇති බව විශ්වාස කරනවා කියලා මෝහ සම්බන්ධිතෝ ලෝකෝ මොකද්ද කියලා ස්වාමීන් වහන්සේ තීරු කරා. ඒක කොහෙද ස්වාමීන් වහන්සේ ඒක සඳහන් වෙන්නේ?
ඒක තියෙන්නේ කුද්දක නිකායේ උදාන පාළියේ තියෙන්නේ. කුද්දක නිකායේ සාමාවතී සූත්‍රය වගේ බලන්න පුළුවන් මේ. එහෙමයි
එහෙමයි.
සාමාවතී සූත්‍රය. එහෙමයි
එහෙමයි. බොහන්සේ ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේ උගක් පැහැදිලිවම ඒක තේරුම් කරලා දුන්නා. හිතුවටත් වඩා හොඳට මේ මම හිතනවා අර අපි අර පුබ්බේච කතපුඤ්ඤතා තියෙන කට්ටිය කියලා මොකද ඔබ වහන්සේ වගේ ධර්ම පැහැදිලි කරලා දෙන්න මේ ගැඹුරු ධර්මය පැහැදිලි කරලා දෙන්න කියන ස්වාමීන් වහන්සේලා ගෙන් ධර්මය අහන්න ලැබීම අපේ පිනක් කියලා හිතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. ස්වාමීන් වහන්ස මට අර ඉස්සෙල්ලා මහත්තයාගේ ප්‍රශ්නේ හවදා මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ සම්බන්ධව මේ මහත්තයා ප්‍රශ්නය ඇහුවා. ඇත්තටම ස්වාමීන් වහන්ස මේ අර මේ රිත්තාවතාවකෝ ආවස අරිසාවක සම්මා දිට්ඨි කියනකොට මේ මහත්මයාට ආව ප්‍රශ්නේ මට ආව ස්වාමීන් වහන්ස එතනදී දැන් මේ සම්මා දිට්ඨි සූත්‍ර 16ක්ම තියෙන්නේ සම්මා දිට්ඨියට එන ක්‍රම 16ක්නේ ස්වාමීන් වහන්ස. එතකොට ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියට එනවා කිව්වහම දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කර අර මේ සෝවන් පුද්ගලයාගේ ආත්ම සංගාන සම්බන්ධ හැම තෙර ස්වාමීන් වහන්සේ මගේ මොඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට නිකන් එතන දැන් සෝවන් මාර්ගයේ ඉන්නේ කෙනත් ආර්ය ශ්‍රාවකෙද්ද ස්වාමීන් වහන්සේ නෑනි මං හිතුවා ඒක ආර්ය ශ්‍රාවකෙක් ඇයි ආ සම්මා දිට්ඨියට ඉන්නේ කියන ප්‍රශ්නේ තමයි මටත් ආවි ස්වාමීන් වහන්සේ. මේ එකට පිළිතුරු මේ මං දැන් මට ස්වාමීන් වහන්සේ සමාවෙන්ද ඒ ප්‍රශ්නේ අහුවට මට ඒ ප්‍රශ්නයක් ආවා. නැත්නම් සෝවන් මාර්ගයේ ඉන්නේ කෙනාට මෙහෙම වෙනවද කියලා සැකයක් තමයි මට ආවි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඒක හොඳයි අම්ම. මෝඩ ප්‍රශ්නය නෙවෙයි මේ ධර්මය ගැන කතා කරන හැම ප්‍රශ්නයක්ම නුවණැති. මේ අපි මේ වෙලාවේ රටේ දේශපාලනික තත්ත්වය, ආර්ථිකයේ කඩාවැටීම්, සමාජීය පිරිහීම් වගේ ඒවා නෙවෙයිනේ අපි කතා කරන්නේ. ඒ නිසා හරි මොනවා හරි වෙන කියන්නේ ලෝකයට අදාළ කාරණා නෙවෙයිනේ මේ කාරණේදී අම්ම. ඒක ඇත්තටම ඒක කාරණේ මේ ප්‍රශ්නේ කාගෙත් ප්‍රශ්නයක්. හැමෝටම උපකාරකයි. හරි, එතකොට මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්නේ මේ අපි කියන ධර්මය දැන් ඇත්තටම කියලා දෙන්නේ ධර්ම සභා මණ්ඩපේ. දැන් මෙතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට එනවනේ අනිත් සාමින් වහන්සේලා දුරතෝපි මයන් අවසවාගච්ච බුරේ ඉඳලාව කියලා කියනවනේ ධර්මය අහන්න පිරිසටයි මේක කියලා දෙන්නේ. අහන පිරිසට ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් ගැනයි කියලා දෙන්නේ. ආර්ය ශ්‍රාවකෝ ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් ගැනයි. එතකොටම මාර්ගයක් ගැන කියලා කිව්වොත් මාර්ගයක් කියන කතාව කතා කරාට පස්සේ ආර්ය ශ්‍රාවකෙක් හරි මේ කතාවක් කතාවේ කතාවක්ම නෙහේ. මාර්ගයේ ඉන්න කෙනෙක් කියලා කියන්න බෑ. මාර්ගය නම් භාවිතයක් තියෙන. ඔතෙන්දි මෙතනදි මතක තියාගන්න හරි ලස්සන කෙටි කාරණයක් කියන්නම්. මේ අපේ ලොකු සායින්හන්ස කියන දෙනා නේද, මාර්ගයේ ගමන් කරද්දී කවුරුවත් නතර වෙන්නේ නැහැ කියලා.
එහෙමයි
සර්. අන්න ඒතකොට මාර්ගයේ ගමන් කරද්දී කවුරුවත් නතර වෙන්නේ නැහැ කියලා කියනකොට එහෙනම් ආර්ය ශ්‍රාවකයෙක් ගැන කතා කරන්න බෑ. එතකොට කෙනෙක්ගේ භාවිතයක් නෙමෙයි තියෙන්නේ, ප්‍රඥාවේ භාවිතයක් තියෙන්නේ. එතකොට මෙතනදි මේ සූත්‍රයේ සුතවා මෙතනදි ආර්ය ශ්‍රාවකෝ කියලා කියනකොට ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් තමයි අකුසල මූලය මේව පජානාති කරන ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් ගැන කියද්දි මේ පරියා ඉන්න ශ්‍රාවකයෙක් ලෝකයේ තුල ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවනේ. අනේ ඉන්න ආර්ය ශ්‍රාවකයන් ගැන කියද්දී ඒ පරියායෙන් තමයි ඒ කියන්නේ. හැබැයි මාර්ගය ගැන කතා කරද්දී මාර්ගයේ යන කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. මාර්ගය කියන්නේ භාවිතයක්. ඒක පැහැදිලිද මට? මේක ඒකට පරියාය දෙකක්. මේ ලෝකයේ කියන්නේ ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් ගැන ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් ගැන කතා කරලා කියලා දෙනවා. මාර්ග භාවිතය කියනකොට එතකොට මාර්ග භාවිතයේදී ප්‍රඥාවේ භාවිතයක් මිසක ගමන් කරන්නේ කියලා කතා කරන්න බැහැ. එතකොට ප්‍රඥාවයි භාවිත වෙන්නේ. කෙනෙක් භාවිත වෙනව නෙවෙයි ප්‍රඥාවක් තමයි භාවිත වෙන්නේ. අදහස එන්නේ නැති නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සමස බොම් පින් සිද්දෙන.
හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි.
ස්වාමීන් වහන්සේ කවුරුත් ප්‍රශ්න අහන්න නැති හින්දා මම තව ප්‍රශ්නයක් අහන්න කල්පනා කළා ස්වාමීන් වහන්ස. අර අචේල කස්සප සූත්‍රයේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ තියෙන අචේල කස්සප සූත්‍රයේ ස්වාමීන් වහන්ස, දැන් ඒකේ මේ අචේල කස්සප අහනවනේ මේ දුක තමා විසින් කරන ලද්දක්ද, අනු විසින් කරන ලද්දක්ද, නැත්නම් තමයි අනුනු විසින් කරන ලද්ද, ඒ වගේ මේ ප්‍රශ්න හතක් අහනවා. ඊට පස්සේ අහනවා මේ දුක දන්නේ නැද්ද කියලා. එතකොට මේ බුදුන් අපේ තථාගත බුදු පියාණන් වහන්සේ මේකට උත්තර දීලා මේ ඊට පස්සේ මේ කියන්නේ මේ අවිද්‍යා පත්‍ය සංකාර මේ ඊට පස්සේ අවිද්‍යා නිරෝධ අන්න එහෙම අර පටිච්ච සමුප්පාදය තමයි එතන කෙලින්ම කතා කරන්නේ. එතකොට මේ ඒ පටිච්ච සමුප්පාදේ කොහොමද හිතන්න ඕනේ කියන එක එතනදී තේරුම් කරලා දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒක එතන කොහොමද ඒක අපි දකින්න ඕනේ කොයි විදිහටද කියලා පොඩ්ඩක් ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්.
හොඳයි. එතනදී මේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනේ කලන්දුනික නිපාතේ වැඩඳෙද්දී භාග්‍යතුන් වහන්සේ මේ වැඩම කරලා තියෙනවනේ මේ පාත්‍ර සිවුරු අරගෙන රජගහනුවරට පිණ්ඩපාතේ. එතකොට මේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ අචල කස්සප දුර ඉඳලා භාග්‍යතුන් වහන්සේ මේ දැකලා ළඟට ගිහින සතුටු වෙලා කතා කළ යුතු කතාවන් කරලා ඉවරලා මේ ඉල්ලනවා, අනේ ස්වාමීනි මට මේ පොඩි වෙලාවක් දෙනවනම් මේ මම ප්‍රශ්නයක් තියෙනවා අහගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ කියනවා මේ අචල කස්සප මේ ප්‍රශ්න අහන වෙලාවක් නෙවෙයි, මම මේ ඇතුල් ගමට වැඩිය පිණ්ඩපාතේට. ඉතින් ඒ දිනය ආය ආයන්චනය කරන දෙවෙනි සැරේත් අචින කස්සප මේ අනේ ස්වාමීනි මේ මට පොඩි ප්‍රශ්නයක් අවසරයක් දෙනවා නම් මම මේ ප්‍රශ්නයක් අහන්නද කියලා ඊට පස්සේ මේ දෙවෙනි සැරේත් ප්‍රතික්ෂේප කරන තුන්වෙනි සැරේත් ඒ ප්‍රශ්නේම අහලා මේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒ වෙලාවට මේ ඒ වෙලාවේ කියන ඒවම් බන්ති අචල කාශ්‍යපෝ භගවන්තං ඊතද වචං කියන්නේ ඒ වෙලාවේ අචල කාශ්‍යප කියනෝ නකෝපන මයම් භගවන්තං ගෞතමං බහුදේව උච්චිතුකං ස්වාමීනි මං මේ කෙටියෙන් අහන්නම් ගොඩක් මේ වෙහෙස කරවන්නේ නැහැ කියලා කියනවා. පුච්ච කාශ්‍යප යදාකංක සීති. හරි හොඳයි මේ ඔබට මේ සැකයක් තියෙනවා නම් අහන්න කියලා අකින්. ඒ වෙලාවේ තමයි අහන්නේ මේ ස්වාමීනි මේ කින්නබෝ ගෞතම ගෞතමයන් වහන්සේ මේ සයන්කතන් දුක්ඛන්ති අන්න දුක මමද කරේ කියලා අහනවා. ඇතර මේ දැන් අපි හිතමු දැන් මේ සතෙන් මැරුවොතින් මේ දුක ඒ හරි මේ දැන් අපි හිතමු දැන් මේ වෙලාවේ මම ඉන්නවනේ මේ සයන්කතන් දුක්ඛන්ති මමද දුක කරන්නේ කියලා අහනවා. දැන් ඇත්තරම දැන් මම මොන හරි කරනව නම් මට වේදනාවක් හරි දුකක් හරි මොකක් හරි දැනුන නම් මේ කිට්ටෝ තියෙන ෆෝන් එක නෙවෙයි නේ කරන්නේ මමද නේද මමද කියලා අහනවා. සයන්කත මේ දුක කරන්නේ තමන්ද කියලා අහනවා. මාහේවං කස්සපාති භගවා ආවොච්ච එහෙම කියන්නේ ප්‍රකාශක. හරි ඇත්තටම මේක මේ සාධාරණ ප්‍රශ්නයක්. දැන් දුක කරන්නේ මම නෙවෙයි නම් මේ කිට්ටෝ තියෙන ෆෝන් එකද කණ්ණාඩි දෙකද මිනිසෙද පුටුවද වාගේ තුනදෙන මේ මාහේවං කස්සපත් එහෙම කියන්නේ ප්‍රකාශපය කියලා කියනවා. දැන් එහෙනම් ඉතින් උත්තරය තියෙන්නේ මම නෙවෙයි නා වෙන කවුරු හරි එපැයි කරන්නේ දෙවියන් වහන්සේ හරි වෙන කවුරු හරි හිම්පනක් බෝ ගෞතම. එහෙනම් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පරංකතන් දුක්ඛන්ති. එහෙනම් වෙන කවුරු හරිද මේ දුක කරන්නේ? මේ මාහේවං කස්සපත් මෙයා හරි මේ කියන්නේ මේ හැබැයිට මෙයාට ජීවිතේ මේ භාග්‍යතුන් වහන්සේ දැන් අචල කාශ්‍යප කියන්නේ ශ්‍රමණීනේ. එයා දන්නවා මේ එක වේලෙන් ජීවත් වෙන කෙනෙක් වෙන්නට ඇති සාමාන්‍ය ශ්‍රමණේ වේ දවසල ඒ විදියටනේ ඉන්න පාතේ වැඩියට පස්සේ එහෙම කරදර කරන්නේ නැහැ මෙයාත්. මොකද අචල කාශ්‍යප කියන්නේ ශ්‍රමණීක් නිසා මේ පින්ද පාතේ වැඩපු වෙලාවේ මෙච්චර හදිසි කරලා මෙච්චර අහන්න මෙයාට ඒ තරම්ම මේ ජීවිතේ මේ හිතලා ජීවිතේ හොඳටම හෙම්බත් වෙලා හෙන්දත් වෙලා මේ කර තියාගන්න විදිහක් නැතුව ඉන්නට ඇත්තේ. ඒකනේ මෙච්චර මේ ආයාචනය කරන තුන් සැරයක් අහනවනේ කෙටියෙන්. මම කරදර කරන්නේ නැහැ ස්වාමිනී කෙටියෙන් කියන මම ඉක්මනට තේරුම් ගන්නම්. අර එහෙම කියන්නේ දැන් එහෙම හෙවුවට පස්සේ ස්වාමිනී මේ දුක මම කරපු එකද නැහැ එහෙම කියන්නේ බා. එහෙනම් මම නෙවෙන්නම් පරංගතන් වෙන කවුරුවක්ද කරේ කියලා අහනවා. ඊට පස්සේ කියන මේ එහෙම කියන්නත් එපා කියනවා. ඊට පස්සේ කියන කින්න භෝගෝතම කින්නකෝ භෝගෝතම සයන්කතංච පරංකතංච දුක්ඛං. එහෙනම් මමයි අනුනුයි දෙගොල්ලම දෙන්නම එකතු වෙලාද මේ කරේ කියලා අහනවා. නැත්නම් අර දෙක නෙවෙයි නම් එහෙම වෙන්නේ නැහැ. මා හේවං කස්සපාති බඳවා එහෙම කියන්න එපා මේ කාශ්‍යපේ කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. කිම්පන භෝගෝතම අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛන්ති. එහෙනම් ස්වාමීනි මම කරන්නේත් නැත්තම් තවත් කෙනෙක් කරන්නේත් නැත්තම් අදිච්ච සමුප්පන්නං දුක්ඛන්ති. මේක ඔටෝ ඉබේද දුක හටගත්තේ කියලා කියනවා. මා හේවං කස්සපාති භගවාව. එහෙම කියන්නත් එපා කියලා කිව්වා. දැන් මෙයා අහන්න පුළුවන් චතුස්කෝටික ප්‍රශ්නය හතර ආකාරයකට අහන තියෙන එක ඇහුවනේ. මමද නෑ කිව්වා. මම නෙමෙයිද වෙන කෙනෙක්ද ඒත් නෑ කිව්වා. එහෙනම් මමයි එයයි දෙන්නම එකතු වෙනාද වෙන කෙනෙකු ඒත් නෑ කිව්වා. මමත් නෙවෙයි එයාත් වෙනත් කෙනෙකුත් නෙමෙයිද ඒත් නෑ කිව්වා. එහෙනම් කින්නබෝ ගෞතම නත්ති දුක්ඛං. එහෙනම් ගෞතමයන් වහන්සේ මේ දුක කියලා එකක් නැද්ද කියලා අහනවා. නකෝ කස්සප නැති දුක්ඛං අත්තිකෝ කස්සප දුක්ඛං. ආහා මේ කස්සප මේ දුක කියලා එකක් නැහැ නෙවෙයි. මේ දුක කියලා එකක් තියෙනවා. දැන් අර උත්තර හතරෙම නැහැ කියන මෙයාට අදහසක් ආවෙ. එහෙනම් ස්වාමීනි මේ දුක කියලා එකක් නැද්ද? නකෝ කාශ්‍යප එහෙම කියන්නේ බා කාශ්‍යප නත්ති දුක්ඛං දුකක් නැහැ කියලා කියන්නේපා අත්තිකෝ කාශ්‍යප දුක්ඛanti කාශ්‍යප දුක කියන එකක් තියෙනවා තියෙනවා තේනහි බවං ගෞතම දුක්ඛං නජානාති නපස්සති इति එහෙනම් මේ ගෞතමයන් වහන්සේ මේ දුක කියන එකක් දන්නේ නැද්ද දකින්නේ නැද්ද කියලා නක්වාහං කාශ්‍යප දුක් දැන් මෙයාට දැන් මේ දැන් එහෙනම් දුක කරන්නේ මේ තමනුත් නෙමෙයි අනනුත් නෙමෙයි තමනුත් අනනුත් එකතු වෙලා නෙමෙයි තමනුත් නෙමෙයි අනනුත් නෙමෙයි නම් දන්නේ නැද්ද? දන්නේ නැද්ද කියලා හෙවට පස්සේ නෙවෙයි කියලා පස්සේ එහෙම දෙයක් නැද්ද කියලා හෙව්වා. එයාට දැන් එක ප්‍රශ්නයයිනේ තියෙන්නේ. එහෙනම් දන්නේ නැද්ද කියන එකනේ අහන්න තියෙන්නේ. අහ එයාගේ වාක්‍ය එයාගේ මේ ගවේෂණශීලී ජීවිතේ සත්‍ය හොයාගෙන ගමන් කරපු ජීවිත ගවේෂණේ එයාට ඊට එහා ප්‍රශ්න නැහැ. ඒ කාලේ විමුක්තිගාමීන් හෙව්වේ ඔන්න ඔය හොයපු හැම පැති කඩක්ම දිගහැරලා තමයි මේ කාශ්‍යප මේ අහන්නේ මේ නිකන් හිතට එනවට කටට එනවට උත්තර අහනවා නෙවෙයි ඒ කාලේ හොයන හොයන හොයලා ඒ ඉන්දියාවේ හොයපු හෙවීම අතරේ දන්න කියන සියලුම ප්‍රශ්න හරි ඉවරයි ඒකයි එයා හෙව්වේ මේ එහෙනම් සාමිනේ දුක කියලා එකක් දන්නේ නැද්ද දකින්නේ නැද්ද කියන මේ වෙලාව කියනවා මේ ඒ වෙනම කියනවා මේ මොකද මම දැනගෙනයි දැකගෙනයි මේක කියන්නේ කියලා. දැන් මෙයාට හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ කියනවා අනේ ස්වාමීනි මං එහුවත් මමද කරන්නේ. ඒකත් නෙමෙයි කියනවා. දුක කරන්නේ වෙන කවුරුවද? ඒකත් නෙමෙයි කිව්වා. තමනුන් යනනොත් නෙමෙයිද? දෙයකට වෙලාද කියලා. ඒකත් නෙමෙයි කියලා කිව්වා. තමනුත් නෙමෙයි අනුත් නෙමෙයිද? ඉබේද කියලා අහනවා. ඒකත් නෙමෙයි. එහෙනම් දුක කියලා යන්නේ නැද්ද කියලා ඇහුවට පස්සේ තියෙනවා කියනත් කියනවා. මේ ඊට පස්සේ කියනවා මේ එහෙමනම් මේ සාමින භාග්‍යතුන් වහන්සේ නොදන්නවද නොදකින්නවද කියලා අහනවා. නෑ මම දැනගෙනයි දැකගෙනයි කියන්නේ. අනේ ස්වාමීනි මොකද්ද මේ කියලා අන්න දැන් මෙයාට ප්‍රශ්නාර්ථයක් ආවනේ. ආචික්කතු මේ බන්තේ භගවා දුක්ඛං දේසේතු මේ බන්තේ භගවා දුක්ඛංති දේසේතු මේ බන්තේ ආචික්කතු මේ බන්තේ භගවා දුක්ඛං දේසේතු මේ බන්තේ භගවා දුක අනේ ස්වාමීනි කියනු මැනවි කියලා දෙන්න දේසේතු දේශනා කරනු මැනවි දුක කියන්නේ මොකද්ද කියලා එහෙනම් මෙයා ප්‍රශ්න නගලා නතර කරේ නැහැ බැරිම තැන අන්න නැමුණා මේ තමන්ගේ පැත්තෙන් අහන්න තියෙන ඔක්කොම ඇහුවා හැබැයි ඒකක්වත් නෙමෙයි අන්න එකක්වත් නෙමෙයි කියවට පස්සේ හරි අසරණ වෙලා ආවේ අසරණ වෙලා ආපු වෙලාවේ මොකද්ද උනේ අන්න භාග්‍යතුන් වහන්සේට මෙච්චර වෙලා මෙයාගේ අවනත භාවයක් තිබුණේ දැන් නැමීම අනේ ස්වාමීනි කියලා දෙන්න කියලා කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සෝ කරෝති සෝ පටිසංවේදේති තේ කෝ කස්සප මේ කස්සපය ඔහු කරනවා ඔහු විඳිනවා කියලා කිව්වොත් සයංක ආදිතෝ සතෝ සයංකතං දුක්ඛාන්ති ඉති වදං සස්සතං ඒතං පරේති අන්න එයා කියපු දේවල් වල වැරද්ද පෙන්වලා දෙනවා මොකද මම කරනවා මම විඳිනවා කියලා කියපු ගමන් ඒක සස්සතං ශාශ්වතේට යනවා කියලා කිව්වා අන්න පළවෙනි එක අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදී වෙන කෙනෙක් කරන්නේ වෙන කෙනෙක් කරන්නේ වෙන කෙනෙක් විඳින්නේ කියලා කිව්වොතින් පරං කතං දුක්ඛන්ති इति වාදං උච්ඡේදං ඉද ඒතම් පරේති අන්න මම කරා කිව්වොත් ශාශ්වතේට යනවා වෙනත් කෙනෙක් කරේ වෙන කෙනෙක් විඳින්නේ කියලා කිව්වොත් උච්ඡේදං ඒතම් පරේති උච්ඡේද දෘෂ්ටියට යනවා කියලා කිව්වා ඒතේතේ කස්සපු භුවන්තේ අනුපගම මජ්ජේන සතගතෝ ධම්මං දේශේති ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ උනේ ශාශ්වත දෘෂ්ටියට වැටෙන්නේත් නැතිව ඊළඟට උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේත් නැතුව ඒතේතේ කස්සපු උපවන්තේ අනුපගම්ම කස්සපේ ඒතේතේ උපවන්තේ මෙන්න මේ කියපු අන්ත දෙයට කියන්නේ කෙලවරවල් දෙකට න උපගම්ම අනුපගම්ම කියන්නේ එකයි එළඹෙන්නේ නැතුව මජ්ජේන මැදින් තථාගතෝ තථාගතයන් වහන්සේ ධම්මං දේශේති ධර්මීය දේශනා කර අවිජ්ජා පත්‍ය සංඛාරා විදියට ඔන්න ඒ වෙලාවේ මෙයා මොකද වෙන්නේ? මේක අහලා මේ අනේ ස්වාමිනී එක පුදුම කාරණයක් පුදුම දෙයක් කියන අන්තිමේදී මෙයා මේ අනේ පරිබ්‍රාජිකයෙක්නේ මේ අපේ ශාසනේ පැවිද්ද ලැබලා අන්තිමේදී මේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් ලාලු මහත්තයා අහපු ප්‍රශ්නේ තමයි මොකද්ද මේ මේ උච්ඡේදයට වැටෙන්නෙත් නැතුව සාස්වතයට වැටෙන්නෙත් නැතුව මොකද්ද මේ නම් මජ්ජින සදාගතෝ ධම්මං දේශේදි කියලා. මොකද්ද භාග්‍යතුන් වහන්සේ මැදින් දේශනා කරපු මේ මධ්‍ය දේශනාව මොකද්ද කියලා තමයි මේ අහන්නේ. ඊට පස්සේ මජ්ජේන කියලා කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි සංස්කාර හටගන්නේ. එහෙනම් මේ මොකද්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් නොදන්නාකම නිසා මෝඩකම නිසා තමයි සකස් වීම හටගන්නේ. අවිද්‍යායත් ඒව අශේෂ විරාග නිරෝධා. මෝඩකමේම ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් තමයි සංස්කාර නිරෝධ වෙලා දුක්ඛකන්දස නිරෝධෝ හොති. දුක්ඛඳ නිරුද්ධ වෙන්නේ. එහෙනම් මේ මෙතෙන්දි අචේල කසප සූත්‍රයේදී පැහැදිලි කරන මේ කාරණයත් එක පැහැදිලි වෙන කාරණය තමයි එහෙනම් මම කරනවා මම විඳිනවා කියන සාස්වතයට වැටෙන්නෙත් නැතුව වෙන කෙනෙක් කරන්නේ වෙන කෙනෙක් විඳින්නේ කියන උච්ඡේදයට වැටෙන්නෙත් නැතුව ඉබේයි හටගත්තා කියන අදිච්ච සම්පන්න වාදයට වැටෙන්නෙත් නැතුව එහෙමනම් මෙතෙන්දි කියන්නේ මේ එහිකටවත් නොඇති මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් අවිද්‍යාවෙන් තමයි මේ දුක්ඛකන්දස සමුදය හොති. දුක් රැසම හටගන්නේ. මෙයා ඇහුවේ දුක කරන්නේ කවුද කියලා නේ ඇහුවේ. නේ දුක කවුද කරන්නේ? මෙන්න දුක හටගන්නේ මම නිසා. මම මටද දුක ඇති වෙන්නේ, අනු වෙන කෙනෙක්ගෙන්ද දුක ඇති වෙන්නේ කියලා ලාල් මහත්මයා මෙතනද කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් දුක හටගන්නවා කියනද?
එහෙම ස්වාමීන්.
අන්න මෙතනද කියන්නේ මම කරන දෙයක් හෝ වෙන කෙනෙක් නිසා දුක හට ගන්නවා කියලා නෙවෙයි. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥාන, නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්තු උපායාසා සම්භවಂತಿ ඒව මේ තස දුක්ඛ ස්කන්ධස සමුදයෝ හොති. අන අවිද්‍යාවෙන් තමයි දුක්ඛ ස්කන්ධේ හටගන්නේ. මම කරන දෙයක් හෝ මම කරන දුක කියන්නේ මම කරන දෙයක් හෝ වෙනත් කෙනෙකු මැදි හැටීමකින් හෝ ඉබේ හෝ සිද්ධ කරන හෝ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අවිජ්ජාය අවිජ්ජා පත්‍ය අවිද්‍යාව නිසයි, අවිද්‍යාව මෝඩකම නිසයි මේ දුක හටගන්නේ. එතකොට මේ දුක නැති කරන්නේ අවිජ්ජායත්තේ අවිජ්ජායතු ඒව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාවගේම ඉතිරි නැතුව නිරුද්ධ වීම තමයි ඒව මේ තස කේවලස්ස දුක්ඛකන්දස නිරෝධෝ hote. මේ කියන්නලා කියන ලද්දා වූ සියලුම දුක්ඛඳ දුක්ඛස්කන්ධ නිරෝධ නිරුද්ධ වෙන්නේ. එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දුක ඇති වෙන්නේ හෝ දුක නැති වෙන්නේ හෝ තමන් අනුන් ඉබේ නෙමෙයි, අවිද්‍යාව පාදකත්තේ. අවිද්‍යාව ඇති කල්ලි දුක ඇත. අවිද්‍යාව නොයෙදෙන කල්ලි දුක නොයෙදේ. අන්නේ අදහස. එනම් මෝඩකමයි දුරු වෙන්න ඕන, අඥානකමයි දුරු විය යුත්තේ. එහෙනම් ඒක මම කරනවත් නෙවෙයි, වෙන කෙනෙක් කරනවත් නෙවෙයි, ඉබෙත් නෙවෙයි. අන්න එනම් මෙතනදී පැහැදිලි කරන්නේ මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති කියන්නේ අවිද්‍යාවගේ දුරු වීම ගැනමයි. අවිද්‍යාව දුරුයි, අවිද්‍යාව විනුවට විද්‍යාව උත්පාදනය වීම, මෝඩකම නැතිවීමමයි, නැත්නම් අඥානකම නැතිවීමමයි, අවිද්‍යාව නැතිවීමමයි විද්‍යාව කියලා කියන්නේ. අදහස ආවද දන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ එතකොට මේ මෝඩකම මොන මෝඩකමක්ද ස්වාමීන් වහන්සේ?
මේ ජීවත්වීම කියන්නේම මෝඩකමක්. මේ පැවැත්මම මෝඩකමක් මහත්මයා.
අනේ ඒක පොඩ්ඩක් තව විස්තර කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ උදාහරණයක් කියලා.
ඒ කියන්නේ අපේ ජීවිතේ මේ ඇස කන නාසය දිව කය මන පරිහරණය කිරීම මෝඩකම. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන භුක්ති විඳීමම මෝඩකම. මේ ඊළඟට පේනවා හිනවා දැනෙනවා දැනගන්නවා කියලා කියන්නේම මෝඩකම. ඊට පස්සේ තද ගතිය වැගිරෙන ගතිය උණුසුම් සීතල ගතිය එහෙම නැත්නම් සමායන ගතිය කියන කාරණයේ තුල läggගෙන ඉන්න ඒ තුල බැහැගෙන ඉන්න කමම මෝඩකමක්. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් කෙටියෙන් කිව්වොත් අපි ජීවත් වෙනවා කියන්නේම මෝඩකමක්. ජීවත් වෙන්නෙම මේ හැම දෙයක් කියන්නේ මේ හැම දෙයක්ම පරිහරණය කරමින්ම ජීවත් වෙන්නෙම මෝඩකමින්. මෝඩකම නිසාම ලං වෙලා තමයි ජීවත් වෙන්නේ. ලෝකේ ජීවත් වෙන අපි ඔන්නෝයි මේ දැන් මෙතෙන්ද කිව්වේ මේ ඇතාන්තයේ නැතාන්තයේ දෙකක් ගැන කිව්වේ. මේ ලෝකේ ජීවත් වෙන්නෙම මෙන්න මේ එක්කෝ මේ කිව්වේ මොකද සාස්වත ඇත කියන අන්තේ උච්ඡේද නැත කියන අන්තේ. එතන අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔය ද්වයන් නිසිතෝ කෝයන් කච්චාන ලෝකෝ ඒ බුයන අත්තං චේව නත්තං චේ. කච්චාන සූත්‍රයේදී පැහැදිලි කරනවා කච්චානේ මේ ලෝකෙ හැමෝම ජීවත් වෙන්නේ බෙහෙවින්ම මේ ලෝකය බෙහෙවින්ම ජීවත් වෙන්නේ මෙන්න මේ අචල කසව සූත්‍රයේ පැහැදිලි කරා වගේම අත්තං චේව නත්තං චේ ඇතාන්තේ සහ නැතාන්තේ කියන දෙකම. එහෙනම් මේ විය යුත්තේ මොකද්ද? විය යුත්තේ දෙය තමයි ලෝක සමුදයං කෝ කච්චාන ලෝකේ හට ගැනීම කච්චායනේනි සම්මා පඤ්ඤාය පස්සතෝ යථා භූතං සම්මා පඤ්ඤාය පස්සතෝ යථාර්ථවත් විදියට මන අනුවණින් පස්සතෝ දකිනකොට යා ලෝකේ අත්තිතා මේ ලෝකේ යා ලෝකේ නත්තිතා මේ ලෝකේ නැත කියලා අන්තයක් තියෙන්නේ සාන හෝති. එහෙනම් දැන් මේක කියවනේ නැත කියලා අන්තයක් ගැන නැත කියලා උච්ඡේදයක් ගැන කතා කරන්නේ. අන්නේ උච්ඡේදය නැති වෙන ලෝකය හට ගන්න හැටි දකින්නකොට ඊට පස්සේ පැහැදිලි කරනවා ලෝක නිරෝධං කෝ පච්චාන යථා භූත සම්මාපඤ්ඤාය පස්සත. ලෝකේ නිරුද්ධ වීම පච්චායනේ මනා නුවණින් දකින්නකොට යා ලෝකේ අත්තිතා ලෝකේ ඇත කියලා අන්තයක් තියෙනවා නම් සාන හෝති ඒක වෙන්නේ නැහැ කියලා කියන බුදුරජාණන් වහන්සේ. පැහැදිලිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ අචලක ඔබතුමා මතු කරානේ සූත්‍රයේ අචලකසප සූත්‍රයේ මේ දුක එක්ක තමන් කරනවා කියලා කිව්වොත් ඇත දෘෂ්ටි අන්තය ඇත කියන වැරදි දෘෂ්ටිය දුක වෙන කෙනෙක් කරනවා කියලා කිව්වොත් නැත කියන දෘෂ්ටිය. ඒ කියන්නේ ලෝකේ හැටිනේ. එහෙනම් ඒක නොවෙන්න නම් බුදුරජාණන් වහන්සේ ඔය හරියම ඔයිටම යටින් ඇති සමහරකට සූත්‍රය මේ කච්චනගත කියන සූත්‍රයක් ඇති. ඒ කච්චනගත සූත්‍රය පැහැදිලි කරනවා මොකද්ද? එහෙමනම් මේ ලෝකේ හට ගැනීම මනා தত্ত্ব පරිදි මනා නුවණින් දකින්න කියලා කියනවා. අන්න එතකොටයි ඇතාන්තෙන් දුරු වෙන්නේ. මේ ඔය ඔය පොතේම තා ටිකක් ආහාර වර්ගයේ ඇත්තේ ආහාර වර්ගයේ ඇති කච්චානගත සූත්‍රය. ඒකේ පැහැදිලි කරනවා මේ යමෙක් தত্ত্ব පරිදි මනා නුවණින් ලෝකේ අනං අනියා නැත දකිනවා නම් එයා ඇත කියන දෘෂ්ටියෙන් ඔය ඇත නැත දෘෂ්ටි දෙකෙන්ම දුරු වෙනවා. මේ ලෝකේ හට ගැනීමයි ලෝකේ නිරුද්ධ වීමයි මනා නුවණින් මනාන தত্ত্ব පරිදි මනා නුවණින් දකින කොටයි ඔය දෘෂ්ටි දෙකෙන්ම අයින් වෙන්නේ. එහෙනම් මම මෙදිහත් වෙලා හරි වෙනත් ක්‍රමවේදයකින් හරි ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එතෙන්දි තිස්මතු කරන්නේ මහත්මයා මෙන්න මේ නුවණ උපද්දව ගන්නයි කියන්නේ. සරලව කිව්වොත් ඇත සහ නැත කියන දෘෂ්ටි දෙකට නොයන්න නම් නුවණකින් දකින්න ඕන. නුවණින් දකිනකොට ඉතර වෙනවා. නුවණ ඇති කරගන්නම් අපේ මහත්මයා අර මං හැම මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලා කියන අර නිකන් මේ බුද්ධ වචනේ තින් ගොඩක් නැහනේ, සත්‍ය එකයිනේ තියෙන්නේ. ඇත්ත නැත දෘෂ්ටි දෙක නැති වෙන්න නම් ප්‍රඥාවෙන් දකින්න ඕන. ප්‍රඥාව උපදින්න නම් අර සුසුසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාර. සුසුසා ඇසීම සහ පරිපුච්ඡා ඊට අනුරූපව විමසීම තමයි ප්‍රඥාවට ආහාර වෙන්නේ. එතකොට ඇසීම හා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනය ඇසීම හා ඇසීමට අනුවම විමසීම නිසා ප්‍රඥාව උපදිනවා. අන්නේ ප්‍රඥාව ඉපදීම තමයි මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති කියන්නේ. මෙදුම් පිළිවෙත කියලා කියන්නේ. අන්නේ ප්‍රඥාව ඇති වෙනකොට මෙන්න මේ කියන දුක්ඛස්කන්ධය නිරුද්ධ වෙනවා. ඇත අන්තයෙන් සහ නැත අන්තයෙන් කියන අන්ත දෙකෙන්ම දුරු වෙනවා. ඒක තමයි මාර්ගයේ හැටියට බුදුජානක මහන්සේ පෙන්වලා දෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර අනිච්ච සූත්‍ර, අනිච්ච සංඥා සූත්‍රයේ දේශනා කරන්නේ අර ඉති රූපං ඉති රූපස්ස සම්පේ ඉති රූපස්ස අස්තංගමෝ කියන අන්නේ ඒ පරයය මෙතනට අදාළ වෙනවා නේද ස්වාමීන් වහන්සේ?
මෙතනට අදාළ වෙන්නේ ලාල මහත්තයා.
සමුදේ අස්තංගමේ මෙතනට අදාළ වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ?
නෑ, අනිච්ච සූත්‍රය, අනිච්ච සූත්‍රය,
අනිච්ච සංඥා සූත්‍රය ස්වාමීන් වහන්සේ.
අනිච්ච සංඥා සූත්‍රය නේ. අනිච්ච සංඥා සූත්‍රය මගේ මතක හිටියට නම් අනිච්ච සංඥා වික්කවේ භාවිතා බහුලීකතා අනිච්ච සංඥා සූත්‍රය. ඒක කියන්නේ
අර ස්වාමීන් වහන්සේ උදාහරණ හත අටක්ම දෙන්නේ.
ඔව්, අනිච්ච සංඥා වික්කවේ භාවිතා බහුලීකත සබ්බං කාමරාගම් පරියාදීති, සබ්බං රූපරාගම් පරියාදීති, සබ්බං භවරාගම් පරියාදීති, සබ්බං අවිජ්ජං පරියාදීති, සබ්බං අස්විමානං පරියාදීති සමූහන්ති කියලා තියෙනවා. ඒකේ අපේ මහත්තයා මේ අනිච්ච සංඥාවෙන් වික්කවේ මහණෙනි, අනිච්ච සංඥාවෙන් දැන් ඔබතුමාට සල්ලි තිබුණොත් නේද වියදම් කරන්න පුළුවන්?
එහෙමයි.
මේ සල්ලි නැතුව වියදම් කරන්න බෑ නේද?
බෑ.
හරි. එහෙනම් සල්ලි වියදම් කරන්න නම් සල්ලි මොකද්ද කරන්න? සල්ලි නැත්තම් මොකද්ද කරන්න ඕනේ?
සල්ලි නැත්තම් කරන්න දෙයක් නැහැ නේ ස්වාමීනා.
ඔව්, නැත්තම් වියදම් කරන්නත් අවශ්‍යයි. නැත්තම් මොකද්ද කරගන්න ඕනේ? සල්ලි.
සල්ලි හොයාගන්න ඕනේ ස්වාමීනා.
හරියට හරි. ඉස්සෙල්ලාම මේ කතා කරන්නේ මේ අනිච්ච සංඥා සූත්‍රයේදී කතා කරන්නේ සල්ලි හොයාගත්ත කෙනෙක් වියදම් කරනවා වගේ කතන්දරයක්. ඒක උපමාව පැත්තකින් තියන්න. අනිත්‍ය සංඥාවෙන් යුක්ත කෙනෙක් තමයි භාවිතා බහුලී කතා කරන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥානයේ ඇති කෙනෙක් තමයි අනිත්‍ය සංඥාවෙන්. දැන් මේක මම තව සරල විදිහකට කියන්නම්කෝ. මට මගේ මං සිතින් කයින් වචනයෙන් මම මගේ ගාව මෛත්‍රිය නැත්තම් පතුරවන්න පුළුවන්ද නැති මෛත්‍රිය? මම සිත කය වචනේ භාවිත කරද්දී මගේ ගාව මෛත්‍රිය නැත්තම් මා ගාව නැති මෛත්‍රියක් පතුරවන්න පුළුවන්ද? වචන කිව්වයි කියලා ඒක වෙන්නේ
නෑ.
මේ මම සල්ලි දෙන්නම් කියලා මගේ ගාව නැත්තම් වචනෙන් කියවට මේක කාටවත් දීලා වචනෙන් සල්ලි දෙන්න බෑනේ. වචනෙන් දෙන්න පුළුවන්, ඒක වෙන්නේ නෑනේ වැඩේනේ.
එහෙමයි.
එහෙනම් මෛත්‍රී ඉස්සෙල්ලාම මෛත්‍රිය මං ඇති කරගන්න ඕන. අනු මෛත්‍රිය ඇති වුණාට පස්සේ ඒක පතුරවන්න පුළුවන්. ඒ වගේ මේ අනිත්‍ය සංඥාව ඇති භික්ෂුව තමයි, කියන්නේ සත්‍ය ඥානයෙන් යුක්ත භික්ෂුව තමයි මේ අනිත්‍ය සංඥාව භාවිත, ඒ තියෙනක භාවිතා බහුලීකතා භාවිත කර, භාවිතා බහුලීකතා භාවිත කළේතුයි බහුල වශයෙන් කළේතුයි. අන්න එතකොටයි සබ්බං කාමරාගම් පරියාදීති. එතකොටයි මේ සියලෝම කාමරාගය මඩින්නේ. සබ්බං රූපරාගම් පරියාදී, එතකොටයි සියලෝම ස්වරූපරාගය මැඩලන්නේ. සබ්බම් බවරාගම් පරියාදීති, සියලුම පැවැත්ම කෙරෙහි ආශාව මැඩලන්නේ එතකොටයි. සබ්බම් අවිජ්ජං පරියාදීති, සබ්බම් අවිජ්ජං කියලා කියන්නේ සියලු අවිද්‍යාව මැඩලන්නේ. සබ්බම් අස්විමානං පරියාදී, සියලුම වෙමි කියන මැනීම පරියාදීයන්ට සමූහන්ති විනාශම කරලා දාන්නේ. එතකොට මහත්මයා මෙතනදී මේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන විදියට මේ මේ සූත්‍රයේ හැටියට අපේ මහත්මයා මේ අර මම උපමාවක් ගත්තේ මෛත්‍රිය තියෙනවනේ පතුරවන්න පුළුවන්. එහෙමනම් නැත්තම් මාගාව මෛත්‍රිය ඇති කර ගන්න ඕන. ඇති කර ගත්තොත් පතුරවන්න පුළුවන්. සල්ලි තිබුණොත් වියදම් කරන්න පුළුවන්. සල්ලි නැත්නම් සල්ලි උපද්දව ගන්න ඕන. එහෙනම් අනිත්‍ය සංඥාව තියෙනවනම් මේ භාවිත බහුලීකృత කරන්න පුළුවන්. අනිත්‍ය සංඥාව නැත්තම් අනිත්‍ය සංඥාව ඇති කර ගන්න ඕන. නේ. එහෙනම් අන්න එහෙනම් අනිත්‍ය සංඥාව අපි මේ ඇති කර ගැනීම මූලික වශයෙන් කරන්න ඕන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ දුක සම්බන්ධ වෙන පරයයක් නේ ස්වාමීන්
වහන්සේ. දුක සම්බන්ධයෙන් අර කලින් කතා කරපු එකද?
එහෙමයි එහෙමයි. අචීලකස්සප සූත්‍රයේදී කතා කරේ ස්වාමීන්
වහන්සේ. ඒ පරයයන් වෙනස්. ඒ කියන්නේ එතෙන්දි මේ එතෙන්දිත් මධ්‍යම ප්‍රතිපදාව තමයි කියලා දෙන්නේ. මේ මෙතෙන්දිත් මේ අනිත්‍ය සංඥාවෙන් යුක්ත කෙනා දුරුකල දුරු මේ සම්මාදි අතෙන්දි කියලා දෙන්නේ. සම්මාදිත්‍ය නැති කෙනෙක් සම්මාදිත්‍යයට එළඹී මත් එක්ක දුක දුරු කරන හැටි. මෙතෙන් කියන්නේ අතෙන්දි කියලා දෙන්නේ සම්මාදිට්ඨිය නැති කෙනෙක් ප්‍රඥාව උපදවා ගැනීමත් එක්ක දුක දුරු කරන හැටි. මෙතෙන්දි කියලා දෙන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් එය භාවිත බහුලීකృత කියන්නේ කිරීම තුලින් දුක දුරු කරන හැටි. ක්‍රම දෙකක්. අරකද කියලා අචේල කාශ්‍යප කියන්නේ අචේල කාශ්‍යප රහත් වෙලා මේ සෝතාපන්නවත් වෙලා නැහෙනේ. සම්මාදිට්ඨියටපත් නොවෙක්ට සම්මාදිට්ඨියට පැමිණ ඊතර වීම කියලා දෙනවා අචේල කාශ්‍යප සූත්‍රයේදී. මේ සූත්‍රයේදී සම්මාදිට්ඨියෙන් යුක්ත භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා ධර්මතාවය කියලා දෙනවා. මේ අනිත්‍ය සංඥාව භාවිත බහුලී කృత කිරීමෙන් නිවීම ගැන ධර්මතාවය මේකද කියලා දෙනවා මේ සූත්‍රයේදී. සම්මාදිට්ඨිය මේ භික්ෂුන් වහන්සේලා සම්මාදිට්ඨිය යුක්තයිනි. තව දුරටත් මේ ඒ සංඥාව ඒ අනිත්‍ය සංඥාව කියන ධර්මතාවය භාවිත කිරීම තුලින් දුකින් එතර වෙන ආකාරය මේකද කියලා දෙනවා. එතකොට ඒකේ පරයය දෙකක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිෂ්කලංකව කල්පනා කරන්න ඕනේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඔබාංශයට අප්‍රමාණ පිරුවන් සරණයි.
හොඳයි. ඇතර මේ හැම සූත්‍රයකම ගත්තට පස්සේ පේන කාරණය තමයි මොකද්ද? පේන කාරණය තමයි මේ හැම දෙයක් කියන්නේ මේ නුවණක් එක කරන දෙයක් මගේ මෙදිහත් වීමකින් කරන්න පුළුවන් කමක් නැති නුවණක් එක කරන්න ඕන දෙයක්. ත්‍රේ නුවණ උපද්දව ගන්න තනියෙන් දරණ උත්සාහය හරි අපරාධයක්. ඒක අනවශ්‍ය වෑයමක් බවට පත් වෙනවා. ඇත්තටම වෑයමක් තිබිය යුතුමයි. උත්සාහය අවශ්‍යමයි. හැබැයි මේ උත්සාහය දැරිය යුත්තේ මේ මගේ උත්සාහය මෙහෙයවිය යුත්තේ මා විසින් නොවේ. මගේ උත්සාහය මෙහෙයවිය යුත්තේ මා විසින් නොවේ. මගේ උත්සාහය නැත්තම් මා මෙහෙවන්නත් බැහැ කොහොමත්. මගේ උත්සාහය මෙහෙය වෙන්න ඕන කල්යාණ මිත්‍රයෙක් විසින්. කල්යාණ මිත්‍රයෙක් මෙහෙය වුණාට පස්සෙත් තමයි අපරපච්චය ඥාන මේවස්සෙත් හොති කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය ඥානය ලැබෙන තෙක් වෙනත් කෙනෙකුගේ උපකාරය අවශ්‍යමයි. සත්‍ය ඥානය ලැබිච්ච කෙනාට තමයි අපරප්‍රත්‍ය පරප්‍රත්‍ය අවශ්‍ය වෙන්නේ නැත්තේ. එතෙක් පරප්‍රත්‍ය අවශ්‍යයි. අපිට තනියෙන් යන්න බෑ. සහ තව දුරටත් භාග්‍යතුන් වහන්සේ කියනවා පරප්‍රත්‍ය සෝතාපන්න වුණත් පරප්‍රත්‍ය රහිත වුණත් එයාට අනුග්‍රහ ලැබෙන්න ඕන සීලයෙන් ධර්ම සාකච්ඡාවෙන් ධර්මදී ওই විදිහට අනුග්‍රහිත සූත්‍රයේ පැහැදිලි කරන කරුණු පහ සීල අනුග්‍රහිතා සුත අනුග්‍රහිතා ධර්ම සාකච්ඡා අනුග්‍රහිතා සීල සමාදාන අනුග්‍රහිතා විපස්සනා අනුග්‍රහිතා ওই විදිහට අනුග්‍රහ ඒත් අනුග්‍රහ ලැබෙන්න ඕන තවත් කෙනෙක්ගෙන් තවදුරටත් ඉතින් ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයෙම කල්යාණ මිත්‍රත්වයේ මතයි තියෙන්නේ ඉතින් මේ සූත්‍ර දිහා බලනකොට තේරෙන කාරණාවල් තමයි ඇත්තරම මේ අපිට තනියෙන් යන්න වැඩ පිළිවෙලක් කොහෙවත් මේ සූත්‍රය ඇතුලේ කියලා නැහැ මේ තනියෙන් කියන්නේ මේ යොමු වෙන්න කොහොමවත් බෑ නේද අපිට යොමු වෙන්න කොහෙත්ම බෑ ඉතින් මේ යොමු වීම කල්යාණ මිත්‍රයේගේ අනසක යටතේ හැසිරෙන්නේ නැටවෙන්නේ වගේ හරියට අර මම දවසක් කිව්වේ අර නූල් වලින් අරිද්දි නටන රූපඩයක් වගේ වෙන්න ඕන කියලා අපේ සාමිනහස ඔය ආදි බ්‍රහ්මචාරී පඤ්ඤා සූත්‍රයේ දීලා පුසානංශ කියලා දෙන්නේ අර දේට කවපු රොබෝ කෙනෙක් වගේ කියන දත්ත කවපු රොබෝ කෙනෙක් ඒ දත්ත වලට අනුව වැඩ කෙනෙක් කරන කෙනෙක් කියන්නේ තමන්ට තමන් වැදගත් වෙන්නේ නැති තැනක් එක්ක ඒ කියන්නේ තමන්ට තමන් වැදගත් නැති ජීවිතයක් ගත කරද්දී සම්පූර්ණයෙන්ම ජීවිතය මෙහෙවන්න ඕන තවත් කෙනෙකුගේ මැදිහත් කල්යාණ මිත්‍රයෙක්ගේ මෙහෙවීමක් මතක. ඉතින් සාමින් කන මං කියපු උපමාවට වඩා අපේ ලොකු සාමිනහන්සේ කියේ දත්ත කවපු රොබෝ කෙනෙක් වගේ. ඒ කියන්නේ කියන විදිහට වැඩ කරන රොබෝට තනියෙන් කියන කරන්න පුළුවන් කමක් නැහැ. එයා වැඩ කරන්නේ සියල්ලම දත්ත කව ඒ දෙන ඩේටා වලට අනුව. ඒ විදිහට යටත් වෙච්ච අවනත වෙච්ච ජීවිතයක කියන්නේ තනියෙන් හැසිරෙන ජීවිතයක් නෙවෙයි හසුර වන ජීවිතයක යටත් වීමක් එක්ක අන්තේවාසිකයෙක් කියලා කියන්නේ අතවැසියෙක් බවට පත් වෙන අන්න එවන් වූ ජීවිතයක් එක්ක තමයි මේ මාර්ග වැඩපිළිවෙල ගැන භාග්‍යවතුන් වහන්සේ අපිට ඒ ප්‍රතිපදාවත් එක්කම යොමු වෙන කෙනාට තමයි ඇත්තටම ඊතර වෙන දහමක් ඒ ප්‍රතිපදාවෙන් හික්මන කෙනාට තමයි ඊතර වෙන දහමක් ඇහෙන්නේ අන්න එතකොටයි යාට ඊතර වෙන්නට උපකාරීත්වය කියන දේ සැලසෙන්නේ. හොඳයි තිරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
අපේ මාචාර්යතුමා සඳේලා මම හිතන්නේ අපි වෙන කාටවත් ප්‍රශ්නයක් තියනවාද යමු කරන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ ඉතාම වටිනා කරුණු ටිකක් ඔබ වහන්සේ මේ ප්‍රකාශ කළේ මේ වෙලාවේ දැන් බලනකොට දැන් මම වටහාගෙන තියෙන දේ අනුව නම් මම මෙහෙම කියනකොට දැන් අපිට පුළුවන් හික්මෙන්න. නමුත් හික්මෙන්නේ මම. එතකොට පංචශීලය ඉතා දැන් අපි කිව්වනේ වේරමණී තික්ඛාපදං සමාදියාමි මම සමාදම් වෙන්නේ. ඒ සියරම නොකල යුතු නෙවෙයි ඒවා කළ යුතුයි ඒවා හොඳ දේවල් තමයි. නමුත් අපිට ඒකෙන් ලෝකෝත්තර පැත්තට යෑමක් සිදු වෙන්නෙම නැහැ නේද ස්වාමීන් වහන්සේ කියන්නේ හික්මී ඒ කියන්නේ තමන් සත්‍ය දැක්කපු දක්ින වෙලාවට ඒ සත්‍ය දැක්කේ නැත්නම් ඒ සූත්‍ර අහලා දහමට අනුව අපි විචක්ෂණය කරන්න යෙදිලා සත්‍ය දකිනකම් ඒ සත්‍ය දැක්කපු වෙලාවට තමයි අපිට එතකොට හික්මීමක් ගැන කතාවක් නැහැ. ඉබේම හික්මෙනවා. ඒකේ තියෙන මායා තත්ත්වය දිටුවහම එතකොට මේ අනිසේරම කිරීමෙන් දන් දීම මේ විරුද්ධ නෙමෙයි ස්වාමීන් වහන්සේ මම කියන්නේ ඒ දම් දීම් පින් කිරීම සේරම කරන්නේ මම නිසා ඒකෙන් අපිට මේ සත්‍ය දැකීමක් සිදු වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ තේරුම් සරණයි
ඔව් දැන් මෙන්න මෙහෙම මම කියන්නම්කෝ මේ මම දවසක් කිව්වා ඌටි පොඩි ළමයෙක් කියන අතදරුවේ දැන් යා මේ භාග්‍යතුන් වහන්සේගේ උපමාවක් ඒ පොඩි ළමයා මේ ගල් කැට ඇහිඳිනවා, කැට කැබිලි ඇහිඳිනවා, ඊට පස්සේ ඇඟේ ඇන ගන්නවා, ඇහි ඇන ගන්නවා, තුවාල කරගන්නවා, ගල් කැට ගිලලා තුවාල කරගන්නවා, ගොඩාක් දේවල් කරගන්නවනේ. දැන් ඒකෙන් ඒ ළමයා බේර ගන්න ඕනද නැද්ද? ඕනමයි, බේරෙන්න ඕනමයි, බේර ගන්න ඕනම. එයා මේ හරි බේරගත්තට එයා වැඩෙනවද නැද්ද?
වැඩෙනවා
නෑ, වැඩෙන්නේ නෑ. බේරගත්ත කියලා වැඩෙන්නේ නෑ. වැඩෙන නම් මව් කිරිල තින්න ඕන ආහාර. බේරෙනවා කිය අම්ම කෙනෙක් එයාව ඇති දෙඩි කරගන්න නම් බාහිර උපද්‍රව වලින් බේරෙන්නත් ඕන. හැබැයි බේරුණා කියලා වැඩෙන්නේ නෑ. වැඩෙන්න මව් කිරි ආහාර දෙන්න ඕන. බේරගන්නවා කියන්නේ එකක්, ආහාර දෙනවා කියලා කියන්නේ තවත් එකක්, පෝෂණය කරනවා කියලා කියන්නේ. අන්න එහෙනම් දැන් අපි අර සිල්පද ආරක්ෂා කරමින් අපි බේරගන්න ඕනද නැද්ද? බේරගන්න ඕන. අපිව බේරගන්න ඕන. ඒ වගේ දන් දීලා සිල් රැකලා බණ භාවනා කරලා ඒව කරලා අපි බේරගන්න ඕන. මොකෙන්ද බේරගන්නේ? නරකයට වැටෙන එකෙන් බේරගන්න ඕන, තිරිසන් යෝනියකට වැටෙන එකෙන් බේරගන්න ඕන, නේ? සතර අපායට වැටෙන එකෙන් බේරගන්න ඕන, තිරිසන් ලෝකයකට, ප්‍රේත ලෝකයකට. අන්න ඒවයින් අපි බේරගන්න ඕන. හැබැයි බේරගත්තට වැඩෙන්නේ නැහැ. වැඩෙන්න නම් අන්න මේ සක්කාය නිරෝධ දහමකට අනුගත වෙලා කටයුතු කරන්න ඕන. හැබැයි ඒ පෝෂණය කරන්න නම් ඒ දරුව බේරෙන්න ඕනද නැද්ද?
බේරෙන්න ඕන.
බේරුණොත් තමයි හදලා වැඩලා පෝෂණය කරලා හදලා වැඩලා ගන්න පුළුවන්. ඒ නිසා අර අපි සාමාන්‍ය දෛනික ජීවිතයේ කරන දන් දීම්, සිල්ලකීම්, ඒ අර කියන්නේ ගරු කිරීම්, ඒ සියල්ලම කරන්න ඕන. ඉතින් මෙහෙම ගතවස දන් දීම තුලින් මොනවද ලැබෙන්නේ? දන් දීම තුලින් ආයුෂය, වර්ණය, සැපය, යසස, කීර්තිය, පරිවාර සම්පත්තිය, ඔය වගේ දේවල් ලැබෙනවා. සිල් රැකීම තුලින් නිරෝගකමයි, චිරජීවනය ලැබෙනවා. අපි ලෝකයට අදාළව සිහිය පවත් ගන්නවා නම් එයාට එකඟ වෙච්ච මනසකින් ධර්මය අහන්න පුළුවන්කම ලැබෙනවා. වැඩිහිටියන්ට, පැවිදි උතුමන්ට, ඒ බුදුරජාණන් වහන්සේට, චෛත්‍ය වහන්සේට, බෝධීන් වහන්සේට, ප්‍රතිමා වහන්සේලාට ආදී ගරු සත්කාර කිරීම තුලින් ගෞරවය කියන දේ ලැබෙනවා. ඒ වගේම මේ ධර්මයේ ඇසීම, ධර්මය දන් දීම, ධර්මය සාකච්ඡා කිරීම වැනි කාරණා නිසා ධර්මය ලැබෙනවා.
හරි.
එහෙනම් අන්න ඒ නිසා දැන් අර දේවලුත් කරන ගමන්ම අම්මා ඒ දේවල් අම්මා මුලින් කියපු කාරණේ එහෙමම තමයි. ඒ කටයුතු අපි කළ යුතුමයි, කරන්න ඕන. හැබැයි කළා කියලා බේරෙනවා, හැබැයි වැඩෙන්නේ නැහැ. වැඩෙන්න නම් මොකද්ද කරන්න ඕන? වැඩෙන්න තමයි ධර්මය අහන්න ඕන, ධර්මය විමසන්න ඕන, ධර්මය සාකච්ඡා කරන්න ඕන, ධර්මය දන් දෙන්න ඕන, ඊළඟට කල්යාණ මිත්‍රයෝ සමාදන් කරවන්න ඕන, නේ? ආන්නේව කරද්දී මොකද්ද වෙන්නේ? අන්න යාට ධර්මය ලැබෙනවා,
වැඩෙනවා. හරි. ඒ කියන්නේ දැන් හිසගිනිගත් කෙනෙක් වගේ අපි ධර්මය හොයාගෙන ගිහිල්ලා ඉක්මනට ඒ විතක්ෂණයේ යෙදিলা මේ සත්‍ය මොකද්ද කියන එකට තමයි පළවෙනි තැන දෙන්න ඕන. අනිත් ටික අපි සමග වැඩෙන්න ඕන. එහෙම නෙවෙයිද ස්වාමීන් වහන්ස?
ඕ, අර සාමාන්‍ය දෛනික ජීවිතයේ කරගෙන යන දේවල් ඒ දේවල් වෙනද වගේම කරන්න ඕන, හොඳ දැක්මකින් යුක්තව
තමන්ගේ ජීවිතය වගේ.
ඔව්, ඒ දේවල් කරන්න ඕන. දැන් අපි හිතමු දැන් දානයක් පූජා කරලා අනේ මට මේ මොනවද මේ ධර්මඥානෙ ලැබෙයි කියලා හිමි හිතන්න හොඳ නැහැ.
ඒක තමයි.
දැන් අපි හිතමු දානය, අපි හිතමු සාමින්වහන්සේ නමකට දානයක් පූජා කරා කියලා. හරි, මොකක් හරි උපකාරයක් කරා කියලා. හරි, දැන් එතකොට වෙන්නේ මොකද්ද? ඒ තුලින් තානිසංශයක් ලැබෙනවා. ඒතරේ මේ සාමින්වහන්සේ නමක් නම් ධර්මී කියලා දෙන උත්තමයෙක් නම් කවුරු හරි ඒ දන් පහන් පූජ කිරීමෙන්, අපෝපස්ථාන ආදී කටයුතු කිරීම තුළින් ඒ සාමින්වහන්සේ හරි කල්යාණ මිත්‍රෙක් එක්ක හරි සම්බන්ධතාවය ඇති වෙනවද නැද්ද?
සම්බන්ධතාවය ඇති වෙනවා ස්වාමීනි.
ආ ඒ සම්බන්ධතාවයන් ඇති වුණාට පස්සේ එතකොට ධර්මය අහන්න පුළුවන්.
එහෙමයි.
අන්න ඒ වගේ අවස්ථාත් සැලසෙනවා. ඉතින් ඒ නිසා අර මේ ඒ දේවල් ඔකෙන් ලෝකයේ තුල කියන සම්මා දිට්ඨිය කියලා කියනෝනේ. ඒක සම්මා දිට්ඨිය ලෞකිකද ලෝකෝත්තරද කියලා නැහැ. සම්මා හොඳයි. ලෞකික සම්මා දිට්ඨිය ලෝකේ සම්මා දිට්ඨිය එකත් වැරදි නෑ. මිච්ඡා දිට්ඨි ලෞකික සම්මා දිට්ඨි. සම්මා කියන්නේ යහපත් දිට්ඨිය. ඒක ඕන නෑ නෙවෙයි ඕන. ඒ අතරෙදි මෙන්න ඊතර වෙන ධමයක් අහන්න ඕන. නිරතුරුව මේ අහන කාරණා අනුව අම්ම කිව්වේ විචක්ෂණය කරන්න ඕන කියලා. ඇත්තටම විචක්ෂණය වෙනවා නම් ආයි ඊතර වීම ගැන අහන්න ඕනේ. විචක්ෂණයට යොමු වෙන්න ඕන. විචක්ෂණය කරනවා නම් අම්ම ඊතර වෙනවා අනිවාර්යෙන්ම. විචක්ෂණය කරනවා නෙවෙයි විචක්ෂණයට යොමු වෙන්න ඕන.
ඒකට ප්‍රධාන තැන දෙන්නත් ඕන නේද ස්වාමීන්?
ඕ අනිවාර්යෙන්ම. ඉතින් ඉසගෙන ගත්ත කෙනෙක් ඒකනේ කරන්නේ නේද?
ඒක තමයි. එතකොට ස්වාමීන් වහන්සේ අනේ මේ මුගක් වෙලාව ගියපු නිසා මම කැමති
නෑ. කමන්නේ.
දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ අපිට සම්මාදිට්ඨිය තියෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය තිබුණු එක්කෙනා මැරුණහම මේ ආශ්චර්යයක් මේ ලෝකතර සම්මාදිට්ඨියට එනවයි කියන එක හිතන්නවත් නැහැ නේද ස්වාමීන් වහන්සේ? මම හිතන්නේ මොකද ආයිත් බුද්ධෝත්පාද කාලයක් මෙහෙම ෂණ සම්පත්තියක් ඇති වෙලාවක් අපිට ලැබෙයිද කියන එක හිතන්න බැහැනේ නේද ස්වාමීන් වහන්සේ?
ඔව් මහා කම්ම විභංග සූත්‍රය ඇහුවට පස්සේ මේ මහා කම්ම විභංග සූත්‍රයේ අපේ ස්වාමීන් වහන්සේ කරපු දේශනයක් තියෙනවා. ලස්සන දේශනයක් ඔය මහා කම්ම විභංග සූත්‍රය ඇසුරු කරගෙන මේ ඒ සූත්‍රය පුළුවන් නම් අහලා බලන්නම්. මම දන්නේ ගුවන් විදුලි දේශනාවක් හැටියට කරපු එකක් වෙන්නට ඕන. ඒක මේ මහකම විභංග සූත්‍රය ගැන අපි මෙතන දන්න කෙනෙක් ඉන්නව නම් කවුරු හරි මේ පොඩ්ඩක් අචල මහත්තයා හරි කවුරු හරි දන්නව නම් ඒක පොඩ්ඩක් දාන්න. තියෙනව නම් නැත්තම් පස්සේ මේ බලන්න කොහොමද අපේ සයින්හසක වෙබ්සයිට් එකේ ඒ දේශනාව ඇති. හරි ලස්සනට මේ කොච්චර දේවල් කර කර හිටියත් කියන්නේ අහිමි වීම කියන දේ වෙන්න තියෙන ඊට කඩ වැඩි නේ. මෙහෙම ගත්තොත් දැන් අර පෙස්ස කියලා කෙනෙක් හිටියේ කන්දරක සූත්‍රය. එයා කියනවා වාග්යතුන් වහන්සේගේ ඉස්සරහට ඇවිල්ලා ධර්මය අහනවා. ආ ඉඳලා ස්වාමීනි මේ අපිට වැඩ තියෙනවනේ. අපි ගිහි ගෙවල් වල ජීවත් වෙන අයනේ. මේ එහෙනම් යන්නද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කර කිව්වනේ දේශනා කරන්නේ හා හා පොඩ්ඩක් ඉන්න තා චුට්ටක් හිටියොත් වාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා එහෙම නතර කරගත්තේනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කාලය හරිනම් කාලම් මඤ්ඤතීති මේ ඔයාට කියන්නේ මේ යම් දෙයකට කාලය නම් ඒක කරන්න කියලා කියන. යන් ගියා යා. ගියාට පස්සේ තව ටිකක් හිටියනම් මහණෙනි පෙස්ස ආර්ය ශ්‍රාවකයෙක් කියන තව චුට්ටක් හිටියන බලන්න බුදුරජාණන් වහන්සේත් හමු වෙලා මහා සංඝරත්නයත් ඇසුරු කරලා වනත්තර තව චුට්ටක් ඉවස ගන්න බැරි වෙච්ච නිසා මොකද උනේ? ආයි මේ අපිත් එක පෙස කොහේ හරි ඇති තින්දේ.
ආ සංසාරයටම ගියා නේද චොන්.
ඒකනේ. ඉතින් ඒ නිසා ඉර හිමිවීමට වඩා අහිමි වීමයි ගොඩාක්. අපි දැන් අර සුණක්කත් භික්ෂුව බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හිතට එකඟව අවංකවම කියපු කෙනෙක්. එතන දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේට ඔච්චර නැගින් හිටද ධර්මය අහිමි වුණානේ. ඉතින් ඒ නිසා මේ ලැබෙනවට වඩා නොලැබෙන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩි. ඉතින් අර ඒ නිසා තමයි මේ කෝනුහාසෝ කිමානන්දෝ කියලා කියන්නේ මොන hinaවීමද නේ? කෝනුහස මොන ආනන්දයක්ද මොන සතුටක්දනේ? නිච්ඡම් පජ්ජනතේ සති. නිතරම ගිනි ඇවිදලා ඉන්නේ. ගිනි ඇවිදෙච්ච කෙනෙක් ආ පොඩ්ඩක් ඉන්න මම මේක කරන්නම්, ආ චුට්ටක් ඉනා මේක කරන්නම් කියන මේ පොඩ්ඩ පොඩ්ඩ ඉන්න කතන්දර නැහැ.
දේවදත්ත ස්වාමීන් වහන්සේනම් දැන් ඒ අපාය දුකෙන් මිදිලා මනුස්සත්වයක් ලැබුවාම මේ පසේ බුදු නමක් වෙනවා
කියනවානේ.
අපිට එහෙමවත් නැහනේ.
නෑ සූත්‍ර දේශනාවල එහෙම නෑ අම්මා.
නැත්ද ස්වාමීන් වහන්සේ?
නෑ සූත්‍ර දේශනාවල නෑ. මූනික බුද්ධ දේශනාවේ එහෙම කතාවක් නැහැ.
එහෙනම් ඉතින් ඒකේ ඇත්තක් නැහැ. බොහොම පින්ද බොහොම වටිනා දේශනාවක් ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. වහන්සේගේ කටයුතු ඉතා ඉක්මනටම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන් සරණයි.
නැයි දරුවන් සරණයි.
දැන් තිරුවන් සරණයි. එමුණ අපි අතට දේශනාව සාන කරමුද ස්වාමීන් වහන්සේ. මුදු වේලාවත්
හොඳයි නේ. එහෙනම් අවසන් කරන්නද එහෙනම්?
හොඳයි ස්වාමීන් වහන්සේ. අපේ මේ අපේ හේමන්ත මහත්මයා ඉන්නවද?
හොඳයි.
මම එහෙනම් ස්වාමීන් වහන්සේ එසේම සුනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අද දින සාකච්ඡා සහභාගී සියලුම ස්වාමීන් වහන්සේලාත් මෙහි මහන්සියලා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අද දිනේදීත් අපි පැය දෙකමාර අධික කාලයක් මම හිතනවා මේ ධර්ම සභා මණ්ඩපයේ ඉතාමත්ම අපි සියලු දෙනාටම තියෙන ප්‍රශ්න අපේ නයිකුත් විවිධ කල්‍යාණ මිත්‍රගෙන් ප්‍රශ්න වලින් සාකච්ඡා වුණා. අපි හැමතෙම ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. ඉතින් මේ සියල්ලටම මුල වුණේ මහාචාර්ය රල්කොක්කලගේ මැතිතුමා, විශේෂයෙන්ම සුනන්ද මහතාගේ ආරාධනෙන්, එතුමාගේ මූලිකත්වයෙන් සහ මඟ පෙන්වීමෙන් තමයි මේ ධර්ම සභා මණ්ඩපය පැවැත්වෙන්නේ. ඒ සඳහා විශේෂ අනුග්‍රහයක්, එහෙම නැත්නම් අපිට පටන් ගත්ත දායකලම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, විශේෂයෙන්ම තනමණිල ඥානමල ස්වාමින් වහන්සේත්, එම ධම්මදාය සෙනසුනේ අනිකුත් ස්වාමින් වහන්සේලා, විශේෂයෙන්ම අද දවසේදී අලු ස්වාමින් වහන්සේ නමක් අපිට සම්බන්ධ වුණා සුනන්ද ස්වාමින් වහන්සේ විදිහ තමම දැනගත්තේ. ඉතින් අපි මේ අවස්ථාවේදී අපිට ගෞරවයෙන් සිහිපත් කරනවා ඒ සිල් දෙනාම. ඉතින් අද දිනේදීත් මම හිතනවා අපේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක්, ඒ තමයි ගැඹුරු අපේ ඉතර වීමේ ප්‍රතිපදාවමයි සාකච්ඡා කරේ. මම හිතනවා බොහෝ ප්‍රශ්න නිරාකරණය වුණා. අපි තව තවත් ඉදිරියටම අපේ ප්‍රඥාව ඉදිරියටම අපේ වැඩෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ තරම් උසස් පුණ්‍ය කර්මයක් කරු මේ අවස්ථාවේදී අපි සිදු කරා සියලුම ඒ කුසල සම්භාරයන් මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත්, ඉසේම මහාචාර්ය රල්කොක්කලගේ මැතිතුමා ඇතුළු ඒ මූල පාදකම සියලු දෙනාටමත් ලැබ එතුමන්ලා අපේක්ෂා කරන්නා වූ ඒ පරම සුන්දර සුවය ලැබේවා. ඉතින් ඒ සමගම මෙලොව වශයෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ දෙමෝපියන්, ගුරුවරුන්, මහා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ සමගම අනිකුත් සියලුම ඥාති හිත මිතුරන්ද උන්වහන්සේලාගේ ඒ පවුල ඇසීමි යම් කිසි ඥාන මිත්‍රන් සිටිනවා සියලු දෙනාම සිහිපත් කරමින් ඒ සියලු දෙනාටම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ ඒ ඊතර වීම නැත්නම් නිර්වාණය අවබෝධ වීමට මේ සියලු කුසල ධර්ම හේතු වේවා, වාසනාව වේවා. විශේෂයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් තව තවත් මෙම ධර්ම කාරණා කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී භාවය ලැබේවා. අවසාන වශයෙන් උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ ඒ බෝධියකින් තමන්ගේ ප්‍රාර්ථනා විශ්ව සිද්ධ වීමට සියලු පුණ්‍ය ශක්ති හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සමග මහාචාර්ය රල්කොක්කලගේ මැතිතුමා සිහිපත් කරමින් එතුමාගේ දෙමව්පියන් තුමාගේ ගුරුවරුන් අනිකුත් සියලු දෙනාමත් පවුලේ සියලු දෙනාටමත් මේ අවස්ථාව සිහිපත් කරමින් මේ සියලු දෙනාම බලාපොරොත්තු වන්නා වූ ඒ නිර්වාණ ප්‍රතිපදාව ඉතායිකින් ලබා ගැනීම මේ සියලු කුසල ශක්තියන් හේතුවේ වාසනාවයි කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම ඒ පවුලේ යම් කිසි කෙනෙක් මේක කෙනෙක් පින් බලාපොරොත්තු සිටිනවා මේ සියලු දෙනාටමත් ඒ පුණ්‍ය ශක්තිය ලැබ ඒ කෙලවර ලබා ගැනීමට උකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අප සියලු දෙනාටම ඊට ප්‍රථම අද මේ වන විටත් මේ ලෝකයේ තවමත් මේ කොරෝනා වසංගතයෙන් අනේකව දුක් විඳින අපේම සහෝදර ජනතාව ඉන්නවා. ඒ සියලු දෙනාටමත් නැසී ගිය සුළු දෙනාටම එයාගේ භවගාමී ජීවිතය යහපත් වේවා. එසේම අනිකුත් අයට යම් කිසි සාහනයක් ලැබ තම තමන්ගේ විඳින දුක් නික්මන නිදීමට සියලු ලෝක සත්වයා මේ මිනිස්ය ප්‍රජාවට මේ දුකින් මිදීමට අප සියලු අපි මේ සිද්ධ කරත්තා වූ මේ කුසල ශක්තිය හේතු වේවා. අවසාන වශයෙන් අප සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණ ශාන්තිය අවබෝධ කිරීම සඳහා මේ සියලු කුසල ශක්තිය හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
අනේ මේකෙන් අපි කටයුතු අවසන් කරනවා. විශේෂයෙන්ම මේ කටයුතු වලදී කියන්නේ මට පොඩ්ඩක් සම්බන්ධ වෙන ප්‍රමාද වුණා ඒ සාසනික කටයුත්තක් වෙනුවෙන්මයි. ඉතින් ඒ වෙලාවේ මේ කටයුතු මෙහෙවන්න මගේ සහෝදර සාමින්වහන්සේ නමක් වන සුනන්ද සාමින්වහන්සේ, ඥානানন্দ සාමින්වහන්සේ, අපේ පේමරතන සාමින්වහන්සේත් ස්ථානයේ වැඩ හිටියා. ඉතින් සියලුම ස්වාමීන් වහන්සේලාට මම පුණ්‍ය ආනුමෝදනා කරනවා සම්බන්ධ වෙච්ච මෑණිවරුන්ට. ඒ වගේම පින්වත් හැමෝම දිනාන්ට යහපතක් වේවා කියලා මෙත් සිතින් මේ කටයුත්ත අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මේ හැම පිනක්ම මූලික වශයෙන්ම වචනයක් හරි දහම් කරුණු බෙදා හදා ගන්න පුළුවන් වුණේ ඇත්තටම මගේ හැකියාවක් නිසා නෙවෙයි, දහම කියලා දෙන අපගේ ගුරු දේව උත්තමයාණන් වහන්සේ නම කියන්න අවසරයි. පූජනීය අලව්වේ අනෝමදස්සේ ලොකු සාමින් වහන්සේ නිසා වෙන්මයි ඒ ආචාර්යයන් වහන්සේටත් ගෞරවයේ පූජා කරමින් මේ කටයුතු අහමාර කරනවා. තිරුවන් සරණයි සියලුම දෙනාට.
සාදු සාදු
සාදු සාදු සාදු සායනාසිට තිරුවන් සරණයි.
සරණයි සාදු 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 සාදු.